හොඳයි පින්වත්නි, කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ලෞතුරා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය දේශනා කරන්නේ. බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේශේති, සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේශේති, තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේශේති, දන්තෝසෝ භගවා දමතයාමි ධම්මං දේශේති, පරිනිබුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේශේති. මේ බුදු කෙනෙක් වටින්නේ, මේ වැඩගත් වෙන්නේ, ශාසනය පවතින්නේ මේ ධර්මය දේශනා කරන නිසයි. එකයි ලෞතුරා බුද්ධ කියන්නේ. ඒ කියන්නේ මුළු ලෝකයාවත් මේ අඳුරෙන් එතෙර කරන්නට උපකාර වන ආකාරයට ධර්මය දේශනා කරන නිසයි ලෞතුරා බුදු කෙනෙක් වෙන්නේ. පච්චේක බුදු පියාණන් වහන්සේ පසේ බුදු වෙලා තියෙනවා. නමුත් තව එක්කෙනෙකුටවත් ධර්මයේ දේශනා කරලා මඟ පාදලා එතෙර කරන්න බෑ. තරණය කරන්න කියා දෙන්න, පරිනිබුතෝ පරිනිබ්බානයාමි කරන්න කියා දෙන්නේ නෑ. ඒ නිසා ලෞතුරා බුදු කෙනෙක් මේ දේශනා කරන ධර්මයයි වටින්නේ. ඒ නිසා බුදුහාමුදුරුව, ලෞතුරා බුදුහාමුදුරුව, අපේ ගෞතම බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා මේ ධර්මයමයි ගුරු කොටගත යුත්තේ කියලා. ඉතින් ඒක නිසා මේ උතුම් බුද්ධ ධර්මය නොතිබුණා නම් ශාසනයක් පවතින්නේ නැහැ. මතු මගඵල ලබන්න කාටවත් බෑ. ඒ නිසා මේ ධර්මය යම් කිසි කාක්කල් නිවැරදිවත් මේ ප්‍රායෝගිකව මඟ වඩන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට පුළුවන් ආකාරයට පවතිනවා නම් පමණයි මේ ලෞතුරා බුද්ධ ශාසනයක් පවතින්නේ. ලෝකයාට මඟඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුව ජීවමාන කාලය තුළ නොයෙකුත් ආකාරයේ සූත්‍ර ධර්ම දේශනා කළා. මේ බුද්ධ ශාසනය, මේ ධර්මය පුළුවන්ම තරම් කාලයක් ඉදිරියට නිවැරදිව පවත්වාගෙන යන්න. සතර මහා ප්‍රදේශ, චංකි සූත්‍රය, ඒ වගේම කාලාමා සූත්‍රය, මේ වගේ බොහෝ සූත්‍ර, ඒ වගේම ධම්ම කටික සූත්‍ර හයක් විතර බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. ඒ සියලු සූත්‍රවල බුදුහාමුදුරුව පෙන්නලා දුන්නේ මේ ධර්මය පුළුවන් තරම් නිවැරදිවත් තව කෙනෙකුට මඟඵල ලබන්නට උපකාර වන විදියටත්, අර සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුන්දං ආකාරයටත් පාත්වගෙන යන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ධර්මය වෙන වෙන දේවල් වලට භාවිතා කළොත්, වෙන පරමාර්ථ වලට ප්‍රතිලාභ ලබන්න භාවිතා කළොත්, එතෙන්දී ශාසනය නැති වෙනවා, ධර්මය නැති වෙනවා, මගපල් ලබන්නට බැරි වෙනවා. ඉතින් ඒ අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ සූත්‍ර අතරින් ඉතාම වැදගත් සූත්‍රයක් මේ ශාසනය පවත්වාගෙන යන්නට උපදෙස් දුන්න වැදගත්ම සූත්‍රයක් තමා කිංති සූත්‍රය. අපි බලාපොරොත්තු වෙනවා මේ කිංති සූත්‍රය පිළිබඳව කරුණු ටිකක් මේ පැහැදිලි කරන්න. මේ ඔය පොතේ තියෙනවා අවසානෙට කිංති සූත්‍රය සඳහන් කළ සටහන් කළා. මේ කිංති සූත්‍රය බුදුහාමුදුරුව කුසිනාරා නුවරදී තමා දේශනා කළේ. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවෙත් කුසිනාරා නුවර. ඒ පිරිනිවන් පාන්නට පෙර නොයෙක් වර ඊට පෙර කුසිනාරා නුවරට ඇවිල්ලා තිබුණා. ඒ නිසා මීට පෙර අවස්ථාවක කුසිනාරා නුවරට වැඩම කළ බුදුහාමුදුරුව මේ කිංති සූත්‍රය භික්ෂුන් අමතා දේශනා කරලා පැහැදිලි කළා තියෙනවා. ඒ අනුව බුදුහාමුදුරුව ඒ කුසිනාරා නුවරදී මේ භික්ෂුන් අමතා ප්‍රශ්නයක් ඇහුවා. කිංතිවෝ භික්කවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. ඉති භව භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. කිංතිවෝ භික්කවේ මයි හෝති. මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේමයි අහන්නේ ලෞතර බුදුහාමුදුරුවම, මම මේ දේශනා කරන දේශනාව මේ ධර්මය මිනිස්සුන්ට ලෝකයාට දේශනා කරන්නේ කිංතිවෝ මොන හේතුවක් පරමාර්ථයක් ඇතුවද? චීවර හේතුවා මේ චීවර ලබා ගන්න. ඒ කාලේ චීවර එමනන්න රෙදි පිළි බොහොම ඉඟ කාලයක්. අද වගේ කඩෙන් ගොයෙන් අත් ගන්න තිබුණේ නැහැ. ඒ කාලේ චීවර අඩුගානේ රජ ගෙදර උනත් රජවරු රජින ඇඳුම් අර නූල් කැටලා ගොතලා හදාගෙන ඇඳුම් තිබුණේ. ඒ නිසා කිසිම මිනිහෙකුට ඇඳුමක් දෙකක් තුනකට වැඩිය සාමාන්‍ය කෙනෙකුට තිබුණේ නැහැ. ඒ නිසා මේ චීවර ලබා ගන්නද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කියලා ඔබ හිතනවාද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එහෙම නැත්නම් පිණ්ඩපාත ලබා ගන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා බුදුහාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. තුන්වෙනි එක සේනාසන, මේ හිසට වහලක් එහෙම නැත්නම් ආරණ්‍ය සේනාසනයක් කොයරි කුටියක් ලබා ගන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. මේ ධර්මය දේශනා කිරීමේ පරමාර්ථය මේ චීවර පිණ්ඩපාත සේනාසන ලබා ගන්න නිසා, ඒ ලබා ගැනීම සඳහා මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. ඊළඟට ඒ කරුණු තුන අහලා හතරවෙනි කාර්යය ඇහුවා. කාරණය ඉති භව භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. භව භව හේතුවා, භව භව හේතුවා කියන එක යම් ප්‍රතිලාභයක් ලබා ගන්න, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් මුදලක් හෝ යම් ප්‍රසිද්ධියක් ලබා ගන්න මේ ධර්මයේ දේශනා කරනවාද ලෞකිකව? එහෙමත් නැත්නම් අර ධ්‍යාන භව, ඉති භව භව ධ්‍යාන භවට, දෙවි භවට, බඹු භවට, සිටු භවට මතුපත් වෙන්න මේ මිනිසුන්ට මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. එහෙම බොහොම ගැඹුරු ප්‍රශ්න හතරක් බුදුහාමුදුරුව ඇහුවා. අහලා බුදුහාමුදුරුව උත්තර දෙනවා. නච කිරවෝ භික්කවේ මයි ඒවං හෝති. නච කිරවෝ භික්කවේ මයි ඒවං හෝති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ චීවර පිණ්ඩපාත සේනාසන හෝ එහෙමනම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රතිලාභයක් ප්‍රශංසාවක් ලබා ගන්න හෝ එහෙමනම් මේ ධ්‍යාන අභිඥා ලැබලා මැජික් පෙන්වන්න හෝ මතු දෙවි බවට බ්‍රහ්ම බවට රජ බවට සිටු බවට පත්වෙන්න හෝ නෙමෙයි මේ ධර්මය දේශනා කරන්නේ කියන එක තමන්ට යම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ලබා ගන්නත් නෙමෙයි අනුන්ට ධ්‍යාන අභිඥා ලැබලා මැජික් පෙන්වලා අද ඉන්න තත්වයට වඩා හොඳ තත්වයක් ඒ අයට ලබා දෙන්නත් නෙමෙයි. එකයි ඉති බවා බව හේතුව. එහෙම බුදුහාමුදුරුවෝ කිව්වා මේ ධර්මය දේශනා කරන්නේ එහෙම නච්ච කිරවෝ භික්කවේ මයි ඒවං හෝති. චීවර හේතුව සමනෝ ගෝතමය ධම්මං දේශේති කියලා. ඒ වගේම පිණ්ඩපාත සේනාසන ඉති බවා බව හේතුව මේ කිසිම කාරණයක් තමන්ට හෝ අනුන්ට හෝ මේ වගේ දෙයක් ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රසිද්ධියක් ලබා ගන්න හෝ ලබා දෙන්න හෝ මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි කියලා පැහැදිලිව මේ කිංටි සූත්‍රයේ දේශනා කළා. එහෙමනම් තස්මාතිහ භික්කවේ යේ ඕ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. ගැඹුරෙන් මිනිහෙකුට අර අභිඤ්ඤා උසස් ගැඹුරු ඥානයෙන් කල්පනා කරලා චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රිය පංච බලානි සත්‍ව බොජ්ජංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නටයි මේ ධර්මය දේශනා කරන්නේ. ඒවංච ඕ භික්කවේ මයි හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. මේ දුකම නිර්මාණය කරගෙන දුකම හදාගෙන දුකෙහි ගැලී ඉන්න ලෝක සත්‍යය කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ලබා ගන්නට උපකාර වන ආකාරයටයි මේ ධර්මය දේශනා කරන්නේ කියන එක බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව දේශනා කළා මේ කිංටි සූත්‍රය. ඒ නිසා අර අද බලනකොට සියලු දේශකයෝ මේ රටේ වගේම තවනෙක් තැන්වලත් එක්කෝ මුදලට සමාජයට රුපියල් 25,000 50,000 අරගෙන ධර්ම දේශනාවක් කරන අය අද ඉන්නවා. ඒක මේ බුදුහාමුදුරන්ගේ කිව්ව එකට සම්පූර්ණ විරුද්ධයි. අර ඉති බවා බව හේතුවල් ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රබෝධයක් ප්‍රශංසාවක් ලබා ගන්න කරන අය ඉන්නවා. එහෙම නැත්නම් තවත් අය ඉන්නවා අර දෙව් මිනිස් සැප කෙලවර මිනිසුන්ට නිවන් දක්වන්න. ඒකත් මේකට අයිති. ඒ නිසා මේ ධර්මය මේ ලෞතර බුද්ධ ධර්මය තථාගත ධර්මය දේශනා කළ යුත්තේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට පාරමග පිළිවෙත විවෘත කරලා දෙන්නයි කියන එක බුදුහාමුදුරුව මේ පළවෙනි ඡේද තුනේ ඉතාම පැහැදිලිව දේශනා කළා. ඉතින් ඒක නිසා මේ ධර්මය අර පිරිකරක් ගන්න චීවරයක් පිණ්ඩපාත සේනාසන වූ එමනන යම් ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ප්‍රශංසාවක් ගන්න වූ මුදලක් එකතු කරගන්න හෝ ධ්‍යානයක් ලබා ගන්න හෝ තමන්ගේ අර හෝ අනුන්ගේ හෝ අර ධ්‍යාන බවට දෙවි බවට බ්‍රහ්ම බවට පත් කරන්න හෝ නෙමෙයි මේ ධර්මය දේශනා කරන්නේ කළ යුත්තේ කියන එක බුදුහාමුදුරුව පැහැදිලිව මේ කිංටි සූත්‍රයේ දේශනා කළා. එක පළවෙනිදී පළවෙනි එක තමා මේ ධර්මයේ දේශනා කළ යුත්තේ අර චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංච ඉන්ද්‍රියානි බලානි සත්තබුද්ධංගානි අරි අට්ඨංග මාර්ග මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරලා බව උදුරා දමන මග පාර පිළිවෙත විවෘත කරලා දෙන්නටයි මේ ධර්මය දේශනා කළේ කියන එක පැහැදිලිව දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා දෙවෙනි කාරණේ ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝචේවනානං ව්‍යංජනතෝචේවනානං ති තත්ත යං භික්ඛු සුවචරණං මඤ්ඤෙයාත සෝ උපසංගමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝචේවනානං ව්‍යංජනතෝචේවනානං තදමිනා පේතං ආයස්මන්තු ජානාත යත අත්තතෝචේවනානං ව්‍යංජනතෝචේවනානං මා යස්මන්තු විවාදං ආපජ්ජිත්තාති විවාදං ආපජ්ජිත්තාති මා යස්මන්තු. මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට මේ පිරිසිදුව පැහැදිලිව දේශනා කරන ධර්මය යම්කිසි භික්ඛු සුවචතරං මඤ්ඤෙයාත මේක අහලා දැනගෙන අර එදා හිටිය අන්‍ය තීර්ථකයන්ව වාද කළා විවාද කරලා පරාද කරන්න හෝ තමන්ගේ මතය ජය ගන්න හෝ අනුන්ගේ මතය පරාජ කරන්න හෝ මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි කිව්වා. ඒ කාලේ බොහෝ දෙනෙක් අර අනුන්ගේ මතය තර්ක විතර්ක කරලා පරාද කරන්න ඒ වගේම තමන්ගේ මතය ජය ගන්න මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ටිකක් ඉගෙනගෙන ගිහිල්ලා අන්‍ය තීර්ථකයන් එක්ක ඔය නොයෙකුත් තීර්ථකයෝ හිටියා පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ මේ වගේ අය හිටියා ඒ අයත් එක්ක වාද විවාද කළා ඒ අය පරාද කරන්න ඒක ආපත්‍යක් හැටියට ආවජිත්තාට බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා ඒ අය විවාද කරලා වාද කරලා පරාද කරලා තමන්ගේ මතය ජයගෙන ඒ අයගේ මතය පරාද කරන්න නෙමෙයි මේ ධර්මය දේශනා කරන්න කියලා දෙවෙනි කාරණාව කිව්වා. එනිසා මේ අර්ථ ධර්ම නිරුක්ති නානත්වය සහිතව මේ ධර්මය දේශනා කරන්නේ කෙනෙකුට නිවන් මඟ විවෘත කරන්න මිසක් අනුන්ව පරාජ කරලා අනුන්ගේ මතය එදා තිබුණ මතවාද තිබුණා ඒ වගේම තමන්ගේ මතය ජය ගන්න හෝ පරාජ කරන්න නෙමෙයි කියන එක දෙවෙනි කාරණේ ඇටියට දේශනා කළා. ඒ වගේම ආයස්මන්තානං කෝ අත්තතෝචේවනානං ව්‍යංජනතෝචේවනානං තදමිනාත්පේතං මායස්මන්තෝ විවාදං ආපජ්ජති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ ධාරේ තබ්බං. මේ දුගතියෙන් දුගතියටම පත්වෙන දුකෙන් දුකටම පත්වෙන මිනිස්සුන්ව සුගතියෙන් සුගතියටම පත් කරන්න මඟ පෙන්වන්න මේ ධර්මය දේශනා කරනවා කිව්වා. ඒ නිසා මේ ධර්මය අහලා දැනගත යුත්තේ අර දුගතියෙහි ඇලී ගලී දුක නිර්මාණය කරගන්න මිනිස්සුන්ට ඒ දුගතියෙන් මිදී නිදහස් වී සුගතියට පත්වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එනිසා මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේ වැරදිදම් පෙන්නලා මේ ධර්මය ලෝකයාට දේශනා කරන්නේ අර දුගතියට යනවා බොහෝ අය වැරදි කරලා. ඒ වගේම අර ආගමක් කැටියට වැඳුම් පිදුම් යැදුම් පැතුම් කරලා මේ සුගතිය නිවන නැති කරගන්න. ඒ නිසා ඒ අයට නිවන විවෘත කරලා දෙන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේම ඊට පස්සේ ඒ තේදී අවසානයේ කියනවා මේ ධර්මයේ දේශනා කරන්නේ අර දුක්ගහිතන් දුක්ගහිතෝ ධාරය තබ්බන් සුග්ගහිතන් සුගතිතෝ ධාරය තබ්බන් යෝ ධම්මෝ යෝ විනයෝසෝ වාසිතබ්බෝ. මේක හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා ඒක භාවිතයට ගන්න සුදුසු විදියටයි භාවිතා කරන්න අවශ්‍ය දේ පෙන්වා දෙන්නේ දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒක නිසා මේක මේ ධර්මයේ තියෙන්නේ භාවිතයට ගන්න එදිනෙදා. ඒ කියන්නේ ආනපාන සති සමාධිය වඩන්න. කොහොමද ආනපාන සති සමාධිය වඩන්නේ? යෝ ධම්මෝ හේතුඵල ධර්මයට සූත්‍ර ධර්මයට ගලපා බලා ණය විනයට සසඳා බලා භාවිතයට ගන්නයි මේ ධර්මය දේශනා කරන්න කියලා කිව්වා. ඊළඟට බුදුහාමුදුරුව මේ කාරණේ යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ මේක දිගින් දිගටම තව කීපවරක් කරුණු කීපයක් විග්‍රහ කරලා මේ අර්ථ ධර්ම නිරුක්ති සහිත වූ ව්‍යංජන අර්ථ සහිත වූ නානත්වය ඇතුව මේ ධර්මයේ දේශනා කරන්නේ අර සුගති දුගතියට යන මිනිස්සුන්ව සුගතියට පත් කරන්න. එහෙම නැත්නම් අර හේතුඵල සූත්‍රයට ධර්මයට ගහා ගලපා බලා ණය විනයට සසඳා බලලා මේකෙන් මිදී නිදහස් වෙන්න දුගතියෙන් මිදී නිදහස් වෙන්න කියන එක කිව්වා. ඒක කියලා ඒක පිළිබඳව ඔය ඡේද ගණනාවකම තියෙනවා අගටම යෝ ධම්මෝ යෝ විනයෝසෝ වාසිතබ්බෝ. ඒක තමයි මේ ධර්මය බොහොම අවධාරණයෙන්ම කිව්වේ මේකටයි මේක දේශනා කරන්නේ මේ ධර්මය දේශනා කළ යුත්තේ ඒ වගේ කියලා. ඊළඟට 39 වෙනි ඡේදයේ තියෙනවා තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝධමානානං අවිවදමානානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්කුණෝ ආපත්ති සියා වීතික්කමෝ තත්‍ර භික්කවේ න චෝදනාය තරිතබ්බං තුරිතබ්බං ඉති මයිහංච අවිශේෂා භවිස්සති පරස්සච පුද්ගලස්ස අනූපඝාතෝ පරෝහි පුද්ගලෝ අක්කෝදනෝ අනූපනාහි අදල්ල දිට්ටි සුප්පට නිස්සග්ගී සක්කෝමි චාං ඒතම් පුද්ගලං අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ටාපෙන්තු. මේ ධර්මයේ දේශනා කරන්නේ අනුන්ව අර ක්‍රෝධයට තරහට පත් කරන්න හෝ අවුස්සන්න හෝ එහෙමත් නැත්නම් ඒ අයට එකට එක කරන්න රිදවන්න හෝ නෙමෙයි. තරිතබ්බං තුරිතබ්බං. ඒ වගේම අවිහේසා භවිස්සති පරස්සච පුද්ගලස්ස අනූපඝාතෝ පරෝහි පුද්ගලෝ අක්කෝදනෝ. අනික් පුද්ගලයන්ව අර ක්‍රෝධය ඇවිස්සෙන විදිහට නොකළ යුතුයි. අක්කෝදනෝ. ඒ වගේම උපනාහී වෙන්න නැතුව අනුපනාහී වෙන්න ඕන. ඒ වගේම අර වැරදි දිට්ඨියක් අපි ඒකාලේ තිබ්බා අඩල්හ දිට්ටි නිජ්ජාමා පටිපදා ආගල්හා පටිපදා කියලා වැරදි දිට්ටි තිබුණා ඒකාලේ නොයෙකුත් අඤ්ඤතරං භික්ඛූන් ගාව අනිකුත් ශාසනවල ශ්‍රාවකයෝ ගාව ඒ අයට මේක ඒ අයගේ ඒ මතයන් නිෂේධනය කරලා ඒ අයව මේ සුප්පටි නිස්සග්ගී යහපත් මාර්ගයට අරගෙන අර අකුසලයෙන් බුට්ටාපෙත්වා අකුසලයෙන් උදුරා අයින් කර කුසලේ පතිට්ටාපේතු අර කුණු සලා හැරන පිරිසිදු කරගන්නට පාරමාර්ගය පිරිසිදු කරලා පෙන්නන්නයි මේ ඒව මස්ස කල්ලං වචනාය මේ බුද්ධ වචනය මේ දේශනා කළේ මේ ධර්මය මෙන්න මේ අර අකුසලයෙහි පිහිටා කටයුතු කරන නොයෙකුත් පුද්ගලයන්ව අකුසලයෙන් බේරගෙන ඒ පුද්ගලයන්ට මේ කුසල් මාර්ගයේ කුසලයේ පිහිටවන්න දැන් අඩ වුණත් ඔය බොහෝ දුරට දැන් දානයක් පින්කමක් කරලා වෙන්නේ මේ අකුසලා වුට්ටා පිට්ටා අර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නවනම් පුඤ්ඤාභි සංකාරණං අකුසලයේ වුට්ටා පිට්ටා ඒ ඇයට මේ කුසලස්ස උපසම්පදා කුසලයේ පිහිටාන්නට පාර පෙන්නන්නයි මේ ධර්මය දේශනා කළ යුත්තේ. එනිසා අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුනම මේ නිවන පැහෙන දේවල්. ඒවර අඤ්ඤතරං ආගම්වල වෙනත් ආගම්වල තිබුණා. එවෙන් අකුසලයේ වඩා වර්ධනය වෙනවා. අකුසලයේ කියන්නේ පැවැත්ම දිගින් දිගටම කොහේ හෝ අතරමං වෙලා අනාථ වෙලා පැවැත්ම පාත්තගෙන යන එක අකුසලය. අකුසලය කියන්නේ කුණු කෙලෙස් කිලුටු දේ අල්ලගෙන අත් නොහැර පැවැත්ම පාත්තාගෙන යනවා. අර දෙවි වුණත් බ්‍රහ්ම වුණත් රජ වුණත් සිටු වුණත් අකුසල් සිතක් ඇතුව කටයුතු කරනවා නම් ඒක අකුසලා වුට්ටා පිට්ටා. ඒ වගේම රාගදේශමෝහ උදුරා දමනවා නම් අර ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම උනම් ඒක කුසලේ පතිට්ටා පිටු. ඒ සඳහායි මිනිසුන්ට පින්කමක් කරලා කුසලයක් බවට ඒක පත් කරගන්න මඟ පෙන්නන්නයි පාර පෙන්නන්නයි පිළිවෙත පෙන්නන්නයි මේ ධර්මය තියෙන්නේ දේශනා කළ යුත්තේ. ඒ නිසා මේ ආගමක තියෙන්නෙම තේරුම් ගත්තත් නැතත් අර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න යම් කිසි කෙනෙකුට පොළඹවනවා නම් ඒක අකුසලා බුට්ටා පිට්ටු. ඒක කුසලය නෙමෙයි. ඉතින් ඒක නිසා මෙහෙම වැරදි පාර යන අර පුඤ්ඤාභි සංකාර කර කර අතරමං වෙච්ච පුද්ගලයන්ට මේ කුසලේ පතිට්ඨාපේතු කුසලේ පිහිටා නිවන් මඟ විවෘත කරන්නයි මේ ධර්මය දේශනා කළ යුත්තේ. ඊගාව ඡේද කීපෙම තියෙන්නේ අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පතිට්ඨා පේතු. එනිසා මේ අන්‍යතර අනිකුත් ආගම් සියලු ආගම්වල එදා තිබුණ ආගම් හැට ගණනක මිනිස්සුන්ට නිවනක් තිබුණ නැ. නිවනක් දැනගෙන හිටියේ නැ. කිං කුසල ගවේසි දන්නෙම නැ. එනිසා පින්කම් කර කර අර නොයෙකුත් ආකාරයේ ඉදිරියට මේක ගෙනිනවා. එහෙම නැත්නම් අනිඤ්ඤාභි සංකාර කර කර බ්‍රහ්මතලවල අතරමං වෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ මේ ටිකම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම මිනිස්සුන්ට නිවැරදි මඟ පෙන්වන්නයි මේ කිංචි සූත්‍රය දේශනා කළේ. ඒ අනුව අර අකුසලයේ පිහිටා කටයුතු කරන පාප නෙමේ මේක. හොඳට තේරුම් ගන්න ඕන පින්පව් ගන්න නෙමේ කතා කළේ. අකුසලා වුට්ටා පිට්ටා කුසලේ පතිට්ටා පිටු. අකුසලය කියන්නේ හොඳටම තේරුම් ගන්න ඕන මේ කුණු කිලුටු කෙලෙස් ගති රාග ගතිය ද්වේෂ ගතිය මෝහ මාන අවිද්‍යා දිට්ටි වැරදි ගතිය අත් නොහැර අල්ලගෙන කටයුතු කරනවා නම් ඒක අකුසලය. කුසලය කියන්නේ රාග දේශ මොහ කුණු කිලුටු ගති අස් කරනවා. ඒක කුසලය. අකුසලය කියන්නේ දැන් අපි පිරිසිදු අපිරිසිදු. අපේ අත හොදගත්තා නම් පිරිසිදුයි, අපේ අත හොදගත්තේ නැත්නම් අපිරිසිදුයි. ඉතින් ඒ වගේ අපේ කුණු හොදලා අස් කළා නම් කුසලය, කුණු අල්ලගෙන කුණු සහිත අතකින් කෙලෙස් අතකින් කටයුතු කරනවා නම් ජීවත් වෙනවා නම් ඒක අකුසලය. ඒ නිසා කුණු අත් නොහැර අල්ලගෙන කටයුතු කිරීම අකුසලය. කුණු අත්හැරලා කුණු හොදා හැරලා කටයුතු කරනවා නම් කුසලය. එකයි මේ අකුසලයයි කුසලයයි දෙක හොඳට තේරුම් ගන්න. පින පව ඒක දෙකක් තේරුම් ගන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව මේ දෙපැත්ත පැහැදිලිව මේ ඡේද ගණනාවකින් කියලා ඊට පස්සේ අවසාන වශයෙන් බුදුහාමුදුරුව කියනවා මේක තංබෝ භික්කවේ භික්කු භික්කුන් පරේ ඒවම් පුජ්ජෙයුම් ආයස්මතා නෝ ඒතේ භික්කු අකුසලා බුට්ටා පිට්වා කුසලේ පටිට්ටා. යම් කිසි කෙනෙක් අකුසලේ අකුසලයෙන් වෙන් වුණේ නැත්නම් කුසලය පූර්ණය කරගත්තේ නැත්නම් සම්මා ව්‍යාකර්මානෝ එක වෙන්නේ නෑ. භික්කවේ භික්කු ඒවං ව්‍යාකරේය ඉදාහං ආවුසෝ යේන භගවා තේන උපසංකමි තස්ස මේ භගවා ධම්මන් දේශේසි. මේ බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන්නේ තාහං ධම්මං සුත්වා තේසං භික්කුණං අභාසින් තං තේ භික්කු සම් ධම්මං සුත්වා අකුසලා බුට්ටිහින්සු කුසලේ පතිට්ටහින්සු ති ඒවං ව්‍යාකරමානෝකෝ භික්කවේ භික්කු න චේව අත්තානං උක්කන්සේති න පරම් වම්මේති. තමන් අර උසස් කොට සලකන්නෙත් නෑ, අර අනුන්ව පහත් කොට සලකන්නෙත් නෑ. නියම නිවැරදි විදියට යම් කිසි කෙනෙක් කුසලයේ පිහිටලා අකුසලයේ ඉවත් කළා, මේ ධර්මය නිවැරදිව අහලා කටයුතු කරනවා නම් ධම්මස්ස ජානු ධම්මං ව්‍යාකරේති නච කෝචි සහ ධම්මිකෝ වාදානුවාදෝ ගාරහයන් තානං ආගච්ඡති. එනිසා වාද විවාද වලට පැටලෙන්නෙත් නෑ, ඒ වගේම ගරහන්නෙත් නෑ අනුන්ට, අනුන්ගේ අර වැරදි හොයන්න යන්නෙත් නෑ. තමන්ගේ වැඩේ තමන්ගේ පාර කරගෙන යනවා. ඒ අනුව මේ ධර්මය මේ කිණ්ටි සූත්‍රයේ තියෙන්නේ කාරණා නමයක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා මේ බුද්ධ ධර්මය දේශනා කළේ මෙන්න මේ කාරණා සඳහා කියන එක. ඒ නිසා මේක තියෙන්නේ අර ජීවර සේනාසන පිණ්ඩපාත ලබා ගන්න හෝ ධ්‍යාන අභිඥා ලබා ගන්න හෝ ප්‍රසිද්ධියට ප්‍රචාරයට ප්‍රණාමයට ප්‍රශංසාවට ප්‍රබෝධයට හෝ නෙමේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නා ආකාරය පූර්ණය වෙන්නටයි මේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර ලෝකයාට අනුකම්පා සහිතව. ඒ වගේම මේ අට ධර්ම නිරුක්ති පටිසම්භිදා අට්ඨනානත්‍ය ව්‍යංජන නානත්‍ය විග්‍රහ කරලා කරේ අර අනුන්ගේ අර අදහමින් හිටිය දේවල් වාද විවාද කරලා ඒ මිනිසුන්ව පරාද කරන්න හෝ තමන් ජයගන්න නෙමෙයි. නමුත් බුදුහාමුදුරුව කිව්වා මම කායික්වත් විවාදයට වාදයට ගියේ නැහැ, බොහෝ වෙන අය සත්‍යකයා වාදයට ආවා, බුදුහාමුදුරුව වාදයට ගියේ නැහැ. සත්‍යං විහාය මති සත්‍යක වාදකේතුන් වාදාපිරෝ පිටමනං අති අන්ධ භූතං ඒ සත්‍යකයා අතියන්ද භූත වෙලා ආවේ. ඉතින් බුදුහාමුදුරුව කවදක්වත් සත්‍යකයව වුණත් පරාද කරන්න නෙමෙයි මේ භාවිතා කරේ, මග පෙන්වන්න, පාර පෙන්වන්න. අර වැරදි පාර පෙන්නලා හරි පාරට ගන්න. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මයේ තියෙන්නේ ඔය වාද විවාද කරලා මිනිස්සුන්ව පරාද කරන්න, තමන් ජය ගන්න නෙමේ. ඒ වගේම දුගතියෙන් දුගතියට යන මිනිස්සුන්වට සුගතියෙන් සුගතියට යන පාර පෙන්වන්න. ඒ වගේම යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ, මේ ධම්ම විනේ ගාදන්ති, එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයට, සූත්‍රයට, ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා. මේක තමයි මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ බොහොම කීපවරක්ම මේ කිංති සූත්‍රයේ තියෙනවා, හය වරක්ම. හැම ඡේදයක්ම ඡේද හයකම අග තියෙන්නේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඊට පස්සේ ඒ වගේම ඡේද ගණනාවක තියෙන්නේ අර අකුසලයෙන් බේරාගෙන කුසලෙහි පිහිටන්. ඒක අර පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිඤ්ඤාවි සංකාර තමයි එදත් අදත්. අදත් බුද්ධාගමේ තියෙන සියලු දේ බැලුවාම ඔය කිංචි සූත්‍රයේ තියෙන සියලු වරදවල් වලට අද ආගමේ කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා මේ කිංචි සූත්‍රය අදට ඉතාමත්ම ගැළපෙන මේ සූත්‍රයක්. මේක ඇත්ත වශයෙන්ම දේශනා කළ යුතුයි. මේක මේ ආගමේ තියෙන වැරදි දේ මිනිසුන් අර අකුසලේමයි පිහිටවන්නේ. අර පින්කම් කරලා දෙව් මිනිස් සැප, රජ සැප ප්‍රාර්ථනා කරලා ඉල්ලලා යාඥා කරන්න තමයි ඒක තමයි අකුසලේ පිහිටවනවා කියන්නේ. ඒ වගේම අර කුණු සලාහැරලා කෙලෙස් සලාහැරලා මේ රාගයයි මෝහයයි තියෙනවා නම් ඔය දෙව් මිනිස් සැප, රජ සැප, සිටු සැප ඉල්ලන්නේ. ඒ වගේම අර නන්දා සුනන්දා විසාකා මේ මෙන් භෝග සම්පත්, ධන සම්පත්, රූප සම්පත් ඉල්ලන්නේ. ඒ ඇත්ත වශයෙන්ම අකුසලේ පිහිටලා. මොකද අර ඒවට රාගයයි මෝහයයි, රාගයයි මෝහයයි තියෙනකොට තමයි ඉල්ලන්නේ, යාඥා කරන්නේ, ප්‍රාර්ථනා. දැන් ඔය සියලු ආගම්වල ප්‍රාර්ථනා තියෙන්නේ. බුද්ධ දේශනාවේ ප්‍රාර්ථනාවක් නැහැ, අදිෂ්ඨානයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මිනිස්සුන්ට මේ නිවන වැහෙන එක කියන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුව මේ දේශනා කරපු කරවදාල මේ කිංති සූත්‍රය යම් කිසි කෙනෙකුට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නම් අද මේ සම්මත සම්ප්‍රදායික මේ බුද්ධාගමේ කරන දේවල් මේ කිංති සූත්‍රයේ සියලු දේ වැරදි බව පෙන්නලා එකෙන් මිදී නිදහස් වෙන්න තමයි බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ. දැන් අද අපි ගම්මුකෝ ඔය සාමාන්‍ය පන්සලක ධර්ම දේශනාවක් කරනවා කියලා. ඔය ධර්ම දේශනාව කරන්නේ මිනිසුන්ට නිවන් දකින්න හරි පාර පෙන්වන්න හරි නෙමෙයි. මොකටද ඔය ධර්ම දේශනාව ලැහැත්ති කළා පාර එක්ක අර මොකක් හරි ගොඩනැගිල්ලක් හදනවා, බෝකොටුවක් හදනවා, ඔක්කො මොකක් හරි තව මොකක් හරි යටින් අදහසක් තියෙනවා. ඒ යටි අදහස පූර්ණ කරගන්න ඒකයි අර බවා බව හේතු. එහෙම නෙමෙයිද කියලා කල්පනා කරලා බලන්න හොඳට. ඔය කවුරු හරි රුපියල් 50,000ක් 40,000ක් ගෙනල්ලා ලොකු ආමුදුරම ප්‍රසිද්ධ ආමුදුරනම ගෙනල්ලා පැයක් විතර ධර්ම දේශනයක් කරන්න, ඊට වඩා යටින් අදහසක් තියෙනවා 50,000 වීදම් කළ 105,000ක් විතර එක් අවුරු තියෙනවද නැද්ද? තියෙනවා. ඒක තමයි කරන්නේ. එහෙම නැත්නම් මේ පූජාවල් කරලා සල්ලි එක් අවුරු. ඉතින් ඒක නිසා මේ පූජා පැවැත්වීම බුදුහාමුදුරුව කොහෙවත් කියපු දෙයක් නෙමෙයි. ඔය හාල්ලට පූජා, හඳුන් කූරු පූජා, තිර පූජා, මල් පූජා, පහන් පූජා ඔක්කොම මේ අර අකුසලේ පටිච්චාපේතුම් කියන එක. ඒ මිසක් නිවනට උපකාර වෙන දේවල් නෙමෙයි ඌවා. ඔය පැවැත්ම අර පැවැත්මට ඉල්ලන්න යන කරන දේවල්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ අද මේ බුද්ධාගමේ තියෙන බොහෝ දේවල් ওই බොහොම ප්‍රසිද්ධ නායක දේකාරකය දේශකයෝ සියලු දේ නා මේ කියන කිංති සූත්‍රයේ හරියට තේරුම් ගත්තා නම් ඔය වැරදි තමයි මේ බුදුහාමුදුරුව පෙන්නුව වැරදි තමයි සියලු දෙනා කරන්නේ. ඒ නිසා මේ බුද්ධ ධර්මය එහෙම දෙයකට යොමු කරන්න එහෙම දෙයකට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක තමන්ගේම නිවන වැහෙන දෙයක්. තමන්ගේ නිවනත් වැහෙනවා අනුන්ගේ නිවනත් වහනවා. ඉතින් ඒක නිසා මේකෙන් විදී නිදහස් වෙන්න ඕන කියන එක මේ කිංති සූත්‍රය බුදුහාමුදුරුව ඉතාම බලගත් සූත්‍රයක් ඉතාම වැදගත් අද වෙනකොට අද තත්වයට මේ සූත්‍රය දේශනා කරලා මතු කළා කිය යුතුමයි දේශනා කළ යුතුමයි මේ ශාසනය සුද්ධ කරන්න. එහෙම නැත්නම් මේ කරන වැරදි පිළිවෙත් වලින් ආමිස පූජා වලින් මිනිසුන්ව බුදුආගෙන ප්‍රතිපත්තිය පුරන්න මිනිසුන්ව යොමු කරන්න ඕන. ප්‍රතිපත්තිය තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම. ඉතින් ඒක නිසා දැන් මේකට බැලුවාම මේ ශාසනය එක පැත්තකින් දෙපැත්තකින් තුන් පැත්තකින් නෙමෙයි හැම පැත්තකින්ම අර බුද්ධ ධර්මයට විරුද්ධව යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා උනේ මිනිසුන්ගේ නිවන වැහුවා මිනිසුන්ට අර මතු බුදු වන බුදුන් දකින්නට දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට තමයි සෑම දෙයක්ම යොමු කළේ. ඒක මේ මහායාන බුද්ධාගමේ සංකල්පයක් ආකල්පයක්. මේක එහෙම පිටින්ම බුදුහාමුදුරුවෝ ඒ කාලෙම දැක්ක මේක මේ විදිහට වෙන බව. ඒකමයි මේ වගේ කිංචි සූත්‍රයක් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කිංචි සූත්‍රය ඉතාමත්ම වැදගත් අද මේ තත්වයෙන් අපිට ගොඩ ඇවිල්ලා අඩුගානේ අර මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදී නිවන් දකින්නට සියලු අවශ්‍යතා තියෙද්දි වැරදි පුද පූජා පවත්වමින් ප්‍රාර්ථනා කරමින් යාඥා කරමින් මේ වැරදි දේවල් වලට යොමු කරන්න සියලු ඔය සම්මත සම්ප්‍රදායික ආගමිකය කටයුතු කර. ඒ නිසා මේවෙන් එයවත් මුදවා ගන්න ඕන අපිත් මිදෙන්න ඕන. අපිටත් මේ ධර්මය ඒ අයටත් මේ ධර්මය කියලා ඒ අයටත් අර ණය ගන්න දිනුවෙන් මුදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක අපි මේක දැන දැනත් නොකොලොත් අපිට මේකෙන් මේ ධර්මයේ තේරුම් ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ධර්මයේ දැනගන්න ඕන අපි විතරක් බේරෙන්න මිදෙන්න නෙමෙයි ඒ අයවත් මුදවා නිදහස් කරගන්න. ඒ අයවත් මුදවා නිදහස් කරගන්න බැරි ඒ අයට අර පරම්පරාවෙන් කියා දීලා තියෙන දේ තමා කර කර යන්නේ. ඒක නිසා ඉන්හාට හිතන්න ඉන්හාට කල්පනා කරන්න ඉන්හාට ධර්මයක් තේරුම් ගන්න මේ කිංචි සූත්‍රය කියවලා තේරුම් ගන්න පුළුවන් වුණා නම් අඩුගානේ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාල වගේ තැන්වල මේ කිංචි සූත්‍රය දේශනා කරන්න ඕන කියලා දෙන්න ඕන. කිව්වනම් මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් කිංචි සූත්‍රය තව බොහෝ දේවල් කියන්න තියෙනවා. නමුත් කිංචි සූත්‍රය එතකින් කියලා අවසානයි. මේක හොඳට නැවත කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට තවත් එක කාරණයක් පිළිබඳව දැන් අර ආනන්තරික පාප කර්ම හා සංඝ බේද සූත්‍රය පොත කාටත් දැන් ලැබිලා ඇති. මේ ආනන්තරිය ආනන්තරික කර්ම පාප කර්ම පහක් තියෙනවා. ආනන්තරික කියන්නේ අන්තරික අතරක් නැතුවම ඵල විපාක දෙන කර්මවලට කියනවා ආනන්තරික පාප කර්ම කියලා. ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා. මේක මාතා ජීවිතා වරෝපිතා, පීතා ජීවිතා වරෝපිතා, අරහං ජීවිතා වරෝපිතා, තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. ලෞත්‍රා බුදු කෙනෙකුගේ ලේසලවීම දුෂ්ට වූ සිතකින්. අර දේවදත්ත දුෂ්ට වූ සිතකිනුයි ලෞත්‍රා බුදුහාමුදුරන්ගේ ලේසලෙව්. හැබැයි ජීවක වෛද්‍යතුමාත් බුදුහාමුදුරන්ගේ ලේසලෙව්වා. හැබැයි දුෂ්ට වූ සිතකින් නෙමේ, තුවාලට බේද්දාන්. ඉතින් ඒක නිසා මෙතන තියෙන තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. ඒකයි ආනන්තරික පාපකර්මය. අනික් තුන කාටත් තේරෙනවා. මාතා ජීවිතා වරෝපිතා, පීතා, තමන් බිහි කළ මවගේ ජීවිතය තොර කිරීම, පියාගේ ජීවිතය තොර කිරීම, අරහං අරහතුන් වහන්සේගේ, රහතුන් නෙමේ අරහතුන් ඈ, රහතුන්ගේ ජීවිතය තොර කිරීම මංග ભેදයක් වෙන්නේ නැහැ. මේ ආනන්තරිය පාපකර්මයක් නෙමේ. අරහං ජීවිතා වරෝපිතා, අන්තිමේක සංගෝ බින්නෝ ભેදෝ හෝති. මේ කරුණු පහ තමයි ආනන්තරික පාප කර්ම. අන්තරික අතරක් නැතුවම ඵල විපාක දෙන, ඔළුව උස්සන්න බැරුවම ඵල විපාක දෙන ආනන්තරික පාප කර්ම. මේ ආනන්තරික පාප කර්මයක් කළා කියලා කෙනෙකුට නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. දැන් මුගලන් හාමුදුරුවත් ආනන්තරික පාප කර්මයක් කරලා තිබුණා. නමුත් අග්‍රශ්‍රාවක වෙලා අරහතුන් වහන්සේ කෙනෙක් වෙලා නිවන් දැක්කා. එනිසා මේ ආනන්තරික පාප කර්මය කියන්නේ ඒ පාප කර්මය කළ මොහොතේ පටන් ඒ පාප කර්මයේ බලය පවතින තාක්කල් අර ඔළුව උස්සන්න බෑ. හතර අපාය මිසක් වෙන කොහෙවත් අර අක්කන සූත්‍රයේ දේශනා කරපු අර හතර අපාය මිසක් වෙන කොහෙවත් උපදින්නේ නැහැ. හැබැයි ඒක ඉවර කළාම තමන් කරපු යම් අර පුණ්‍ය ශක්තියක් කුසල් ශක්තියක් තියෙනවා නම් ඒක ඊගාවට ඵල දීලා අර අග්‍රශ්‍රාවකත් වුණා. ඒක නිසා මේක අනිපාර දැන් දෙව්දත්ත රුණහන්සෙත් ආනන්තරික පාප කර්ම කීපයක් කළා. එකක් නෙමේ, ලෞතරා බුදුහාමුදුරුවම ගෞතම බුදුහාමුදුරුවම කිව්වා මතු කාලෙකදී පච්චේක බුදු කෙනෙක් වෙලා නිවන් දකින්නවා කියලා. ඉතින් ඒක නිසා නිවන් දැකීම වැලකීමක් වෙන්නේ නැහැ. නිවන් දැකීම ප්‍රමාද වෙනවා මේ ආනන්තරික පාප කර්ම කරපු නිසා. ආනන්තරික පාප කර්මයක් කියන එකේ තේරුම අන්තරිකයි. අතරක් නැතුවම ඒ කර්මය කරපු මොහොතේ පටන් ඒ කර්මයේ බලයේ ශක්තිය තියෙනකම් අර බණ අහන්න ධර්මය ඇහෙන්නේ නැහැ. ඔළුව උස්සන්න බෑ. අර එක්ක තිරස්චීනයි, එක්ක නිරේ, එක්ක අපාය, එක්ක පෙට්ටිවිසේ. ඒ නිසා කිසිසේත්ම මගඵල ලබන්න සුදුසු තැනක උපදින්නේ නැහැ කියන එකයි මේ අන්තරික පාප කර්මයක් කළා. මේ අන්තරික කුසල ධර්මත් තියෙනවා. අන්තරික කුසල ධර්මත් තියෙනවා. දැන් සෝතාපට්ටි ඵලයට මග මාර්ගයටපත් වුණොත් එතෙන්දී ඒක අන්තරික කුසල ධර්මයක් වෙලා නොනවත්වාම අතරක් නැතුවම අන්තරිකවම අරහන්ත තත්වයටපත් වෙන තුරුම අර මේ අනිවාර්යයෙන්ම සතර අපායෙන් මිදී නිදහස් වූ පුද්ගලයෙක් වෙනවා. ඒ අනුව නියත සම්බෝධි පරායනයෙන්ම අර නිවන් මාර්ගයට බට පුද්ගලයෙක් කුට මේ ආනන්තරික කුසල ධර්ම ඒ සඳහා උපකාර වෙනවා. ඉතින් ඒක නිසා මේ ආනන්තරික පාප කර්මත් තියෙනවා, ආනන්තරික කුසල ධර්මත් තියෙනවා, ඒ වගේම ආනන්තරික සමාපත්තිනුත් තියෙනවා. දැන් අරහතුන් වහන්සේට ආනන්තරික ඵල සමාපත්තිය තියෙනවා. අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය, අරහත් ඵල සමාපත්තිය, ආනන්තරික ඵල සමාපත්තිය අරහතුන් වහන්සේට තියෙනවා. ඉතින් ඒ නිසා අරහතුන් වහන්සේ කෙනෙක් යම් වෙලාවක අදිස්ථානයක් කරලා ඵල සමාපත්තියක එක් ආනන්තරික ඵල සමාපත්තියක්, එක් අරහත් ඵල සමාපත්තියෙන් එක් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සම ඇදුනොත් ඒ අදිස්ථාන කරගත් කාලය අතරක් නැතුවම කිසිම බාධකයක් මොකක්වත් නැතුව අර ගින්නකට මොනවටවත් පිච්චෙන්නේ අහුවෙන්නේ එහෙම මොකවත්ම නැහැ. ඒ අදිස්ථාන කරගත් කාලය නොකඩවාම අවසන් වෙන තුරු සමාජ පැය දෙකක් වෙන්න පුළුවන්, දවසක් දෙකක්, උපරිම දවස් හතක් යනකම් ආනන්තරික ඵල සමාපත්තියෙහි පිහිටා ඉහාත්ම සුඛ විහරණය විඳින්නට අරහත් වහන්සේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ, ලෞතර බුදු පියාණන් වහන්සේ, ඒ වගේම සිව්පිලිසිඹියාලත් අරහතුන් වහන්සේ කෙනෙක් කීයටවත් පැය ගණනකට වඩා මේ ආනන්තරික ඵල සමාපත්තියට සම වැඩිලා ඉන්නේ නැහැ. ඇයි හේතුව? දැන් ධර්ම දේශනා කරන්න බෑ, ලෝකයාට මඟ පෙන්වන්න බෑ. මේ ලෞතර බුදු කෙනෙක් බුදු වෙන්නේ තමන් අර නිවන් සුවය ලැබලා ඒ නිවන් ඉහාත්ම සුඛ විහරණය විඳින්න නෙමේ, ලෝකයාට මේ ධර්මය දේශනා කරන්න. එතකොට බැරිලාව දවස් හතක් තමන් නිවන් සුව විඳිනවා කියලා ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හිටියොත් ඒ කාලය තුල ධර්මය දේශනා කරන්න බෑ, කරන්න ලෝකයාට අර කළ යුතු යුතුකම් මගකීම් කරන්න බෑ. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් පැය දෙකක් තුනක් හතරක් ආනන්තරික ඵල සමාපත්තියෙන් එක්ක සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් ගත කරනවා ඒ රාත්‍රී කාලේ. ඉතින් ඒක නිසා ඒ ආනන්තරික කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන. අන් අන්තරික අතරක් නැතුවම කියන අර්ථයේදී අතරක් නැතුවම ඵල විපාක දෙන කර්ම තියෙනවා, අතරක් නැතුවම ඵල විපාක දෙන කුසල ධම්ම තියෙනවා, අතරක් නැතුවම සම්මාපත්තියට සමවැදිලා ඉන්න ඵල සමාපatti තියෙනවා. මේකයි ආනන්තරික කියන වචනේ තේරුම. ඊළඟට මේ ආනන්තරික පාප කර්ම ගැනයි අපි කියන්නේ බුද්ධ දේශනාවේ මේ සූත්‍ර ගණනාවක මේ ආනන්තරික පාප කර්ම පහක් ඔය පරිකුප්ප සූත්‍රයේ අංගුත්තර නිකායේ ဒုတိය සික්ඛාපද සූත්‍රයේ ඒ වගේම සත්තකත්තු පරම සූත්‍රය මේ වගේ සූත්‍ර ගණනාවක මේ පොතේ අපි සඳහන් කරලා තියෙනවා. ඒ ආනන්තරික පාප කර්ම පහක් කළොත් ඒ පුද්ගලයාට ඵල විපාක දෙන හැටි. මේකෙන් කාටත් තේරෙනවා මාතා ජීවිතාවරෝපිත තමන් බිහි කළ ඉපැද්ද වූ මවගේ ජීවිතය, පියාගේ ජීවිතය, අරහතුන් වහන්සේගේ ජීවිතය, දැන් බුදු කෙනෙක් නෑ ලේහෙලවන්න, එවන් මිදිලා තියෙන්නේ බොහෝ දුරට. නමුත් අද වන විට ඔය අවසානයක සංඝෝ බේදෝ භින්නෝ හෝති, මේක අද වන විට දවස ගානෙම මේ රටේ ඔය ආනන්තරික පාප කර්මය සිදු වෙනවා, විශේෂයෙන්ම බෞද්ධ කියන බුද්ධාගමේ ඉන්න ගිහි පැවිදි දෙපිරිසෙන්, විශේෂයෙන්ම ධර්මය ලියා එළිදක්වන දේශනා කරන යම් යම් අය අතින් සංඝෝ බේදෝ භින්නෝ වෙනවා. මේ සංඝ බේදය භින්න වීම දැන් ඔය ඕක ඊට පස්සේ වැහුවා. මධ්‍යකාලීන යුගයේ ලියපු අටුවාවකට අනුව සංඝ බේදය විග්‍රහ කළේ ඕක පොළොන්නරු යුගයේදී හෝ දඹදෙණි යුගයේදී ලිව්වා. ඒක අටුවාවේ තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ හාමුදුරුවරු දෙන්නෙක් බේද කිරීම, පන්සල් දෙකක් බේද කිරීම, පුද්ගලයෝ දෙන්නෙක් බේද කිරීම, නිකාය දෙකක් අතර බේද කිරීම සංඝ බේදය කියලා පස්සේ ඉගැන්වුවා. ඒක වැරදි. ඉතින් ඒක නිසා සංඝෝ බේදෝ බින්නෝ කියන්නේ ඒක එහෙම දෙන්නෙක් අතර බේදයක් ඇති කිරීම නෙමේ. සංඝ කියන්නේ මගඵල. සංඝ කියන්නේ භික්ඛුන්ට. භික්ඛු සංඝස්ස දීම. සංඝ කියන්නේ සංසාර බැමි තුනෙන් ගහලා බිඳලා අවසන් කළ අයට කියනවා. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට පත් වුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ උත්තමයා සංඝ. එනිසා සංඝ කියන්නේ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහත් මගඵලවලට එන්න තියෙන පාර. ඒ පාර යම් කිසි කෙනෙක් වහනවා නම්, වැහෙන විදියට කටයුතු කරනවා නම් ඒක සංඝෝ බින්නෝ බේදෝ. මේ කාරණය, මේ ආනන්තරික පාප කර්ම පහ පිළිබඳව එදා බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙත් නොයෙකුත් අයට, ශාසනයේ පැවිදි වූ අයටත් ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ලොකු ප්‍රශ්නය නිසා බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙම එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උපාලි කියලා බුදුහාමුදුරුව ගාවට ඇහිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. මේක තියෙනවා මේ සංඝබේද සූත්‍ර පොතේ 10 වෙනි පිටේ. සංඝබේද සූත්‍ර, සංඝබේද සූත්‍ර ගණනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ අංගුත්තර නිකායේ තියෙන සංඝබේද සූත්‍ර, ඒ වගේම ဒုတိය ආනන්ද, පඨම ආනන්ද සූත්‍ර. ඒ උපාලි හාමුදුරුව ඇවිල්ලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේගෙන්, මේ භාග්‍යවතුන් වහන්සේ මේ ආනන්තරිය පාප කර්මයක් කියන සංඝ බේදය කියන එකත් අපි අහලා තියෙනවා, මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා. සංඝ බේදෝ සංඝෝ බේදෝ තිබන්තේ බුච්චති කිට්ඨාවතානුකෝ බන්තේ සංඝ බේදෝ බින්නෝ හෝති. කිට්ඨාවතානුකෝ, මේක සිදුවෙන්නේ කොහොමද, කාටින්ද, කොයි ආකාරයෙන්ද කියන එක උපාලි හාමුදුරුව ඇහිලා බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවා. බුදු හාමුදුරුවේ ගමන උපාලි හාමුදුරුවන්ට පිළිතුරු දෙනවා. ඉද උපාලි, භික්ඛු අදම්මං ධම්මෝති දීපෙන්ති, ධම්මං අදම්මෝති දීපෙන්ති. අදම්මෝති ධම්මං දීපෙන්ති, ධම්මෝති අදම්මං දීපෙන්ති. ඊළඟට අවිනයං විනයෝති දීපෙන්ති, විනයං අවිනයෝති දීපෙන්ති. අභාසිතං අලපිතං තථාගතේන, භාසිතං ලපිතං තථාගතේනෝති දීපෙන්ති. ඒ වගේම භාසිතං ලපිතං තථාගතේන, අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති. ඊට පස්සේ ගැඹුරුමදී අනාචින්නන් තථාගතේන ආචින්නන් තථාගතේනෝති දීපෙන්ති, ආචින්නන් තථාගතේන අනාචින්නන් තථාගතේනෝති දීපෙන්ති, අපඤ්ඤත්තන් තථාගතේන පඤ්ඤත්තන් තථාගතේනෝති දීපෙන්ති, පඤ්ඤත්තන් තථාගතේන අපඤ්ඤත්තන් තථාගතේනෝති දීපෙන්ති. ඉමේ දස ඊවත්තු අවකස්සන්ති අපකස්සන්ති ආවේනි කම්මන් කම්මානි කරොන්ති ආවේනි පාති මොක්කං උද්දිස්සන්ති එත්තාවතාචකෝ උපාලි සංඝෝ බින්නෝ බේදෝ කියලා බුදුහාමුදුරුව කිව්වා. මේ කරුණු 10ක් කිව්වා. අත වශයෙන් 5ක් තියෙන්නේ, 5 දෙපැත්තක් කිව්වා. ධර්මය අධර්මය කිරීම, අධර්මය ධර්මය කිරීම, විනය අවිනය කිරීම, අවිනය විනය කිරීම. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරපු බුද්ධ භාෂිතේ ලපිතය, අලපිතය අභාසිතය කරලා දේශනා කිරීම, හෝ ලිවීම. ඒ වගේම අලපිතය අභාසිතය බුද්ධ භාෂිතය ලපිටය හැටියට දේශනා කිරීම ඊටත් වඩා ගැඹුරෙන් බුද්ධ දේශනාව ආචින්න දේශනාව. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨමනා විභජනා විවරණා උත්තානිකම්මන්ති කියලා සත්‍ය විභංග සූත්‍රයේ බුද්ධ දේශනාව විග්‍රහ කළා. මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාව. මොකටද උපකාර වෙන්නේ? උත්තානිකම්මන්ති. එතෙර වෙන්න. නිවන් මගට පරිපන්න. ඉතින් මේ නිවන් මග විවෘත කරපු ආචින්න දේශනාව යම් කිසි කෙනෙක් අනාචින්න කරනවා. අනාචින්න දේශනාවක් ආචින්න හැටියට කියනවා නම් ඒක තමයි අද ඔක්කොම බුද්ධාගමේ වෙලා තියෙන. කන පිට ගැහිම කියන එක තමයි මේ මේක. ඒ වගේම අපඤ්ඤත්තං භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ පනවව දාල දේවල් තියෙනවා. විනය පිටකේ චූලවග්ග මහවග්ග පාළියේ විනය පිටකේ පනවව දාල තියෙනවා. ඒ පනවව දාලදී කරන්නේ නැතුව පනවව දාල නොයක දේවල් අර මහා සාංගික නිකායේ අර වජ්ජී දසවස්තුක වජ්ජීන් කලේ ඒක. ඒකෙන් තමයි මේ මහා සාංගික නිකාය ආවේ. මුළු මහා සාංගික නිකායම මහායානෙම මේ සංඝ බේදය කරගෙන ආනන්තරිය පාප කර්මයන් කරගත්ත පුද්ගලයෝ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒගොම මේ කරුණු 10 මේ කරුණු 10ෙම තියෙනවා වචනයක් දීපෙන්ති. දීපෙන්ති කියන්නේ යම් කිසි කෙනෙක් පන පිහිටවල කියන මෙන්න මේකමයි මෙහෙමමයි කිව්වේ මේකමයි අර්ථය මේකමයි මේකේ තේරුම. දැන් ඔය අද වුණත් කවුරු හරි කියනවා නම් මජ්ක්‍ධිමා පටිපදා කියන එක මැද මාවතමයි මිඩල් පාත්මයි මැදුම් පිළිවෙතමයි. මේක අර ආචින්න දේශනාව අනාචින්න කිරීම. අනාචින්න දේශනාව ආචින්න කිරීම. ඉතින් ඒක නිසා මේක ඒ වගේම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනවා නම් අර ආචින්න දේශනාව අනාචින්න කළා. ඒක වගේම ඒක දීපෙන්ති. පන පිහිටවල කියන්නේ මේක අනුන්ට තේරුම් කරලා දෙනකොට ඒකයි දීපෙන්ති කියන්නේ. ඒ නිසා මෙන්න මේකමයි මේකේ අර්ථය මීට වඩා වෙනස් අර්ථයක් එහෙම මේකේ නැහැ කියලා පන පිහිටවල අර වැරදි දෙයක් බුද්ධ වාසිත හැටියට හරියයි කියලා කියනෝ නම් ඒකට දීපෙන්ති කියනවා. ඒ නිසා මේ දස මේ 10ම නිවන් මඟ වහන සංඝ බේදයට හේතු වෙන ආනන්තරික පාප කර්මය. තමන්ගෙන් නිවන වහනවා බහ ගන්නවා අනුන්ගෙන් නිවන වහනවා. ඒක නිසා මේක අත්තතාපන පරත්තතාපන පාපයකුත් ආනන්තරිය පාප කර්මයකුත් කියන දෙකක්ම වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ වචනය බුද්ධ භාෂිතය එක එක එක්කිනාට ඕන විදිහට පරිවර්තනය කළොත් අටුවාල් ටීකා ලිප්පණි ලියලා මේක වෙනස් කළොත් සිංහලට පරිවර්තනය කරනකොට හෝ සංස්කෘතට වෙන භාෂාවකට ඉංග්‍රීසියට පරිවර්තනය කරනකොට හෝ අර්ථ ධර්ම නිරුක්ති වැහෙන විදිහට කටයුතු කළොත් අන්න එතෙන්දි සංඝ බේදය සිද්ධ වෙනවා. ඒක තමයි සිද්ධ උනේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ සංඝ බේද සූත්‍ර තියෙනවා ත්‍රිපිටකේ. මේවා හොඳට කියවලා බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තියෙනවා. අටුවාකාරයෝ ලියපු ධර්මයකුත් තියෙනවා. අටුවාකාරයෝ කියපු එක උගන්වනවා මිසක් අද ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෝ දහම් පාසල්වල ත්‍රිපිටකේ තියෙන මේ සංඝ බේද සූත්‍රය පෙන්නන්නේ නැහැ, මතු කරන්නේත් නැහැ, කියන්නෙත් නැහැ. ඇයි? ඒවා කරගෙන ඔක්කොම ඉවරයි. ඉතින් ඊට පස්සේ මේ උපාලි හාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුව මේ කරුණු 10 දේශනා කළාට පස්සේ ආනන්ද හාමුදුරුව එතන හිටියේ නැහැ. ආනන්ද හාමුදුරුවට මේක ආරංචි වුණා. මෙහෙම බුදුහාමුදුරුව ධර්මයක් දේශනා කළා සංඝ බේද සූත්‍රය කියලා. ආනන්ද හාමුදුරුව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන ඇහුවා. එතකොට තමා ඔය පටම ආනන්ද සූත්‍රය මේකත් තියෙන අංගුත්තර නිකායේ දසක නිපාතයේ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංගමි ත්වා උපසංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති. එකත් පස්ව වැඩි හිටි ආනන්ද හාමුදුරුව මේ කතාව ඇහුවා. මෙම උපාලි හාමුදුරුවන්ට මෙම දේශනාවක් කරලා තියෙනවා මේක මොකද්ද කියලා. ඒ අනුව නැවත සංඝබේද සූත්‍රය පඨම ආනන්ද සූත්‍රය හැටියට ඒ කරුණු 10ම බුදුහාමුදුරුවෝ නැවත දේශනා කළා. ඒකත් අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. ඉතින් ඒක නිසා මේ කරුණු 10මයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. යම් කිසි කෙනෙක් මේ උතුම් බුද්ධ ධර්මය, මේ නිවන් මාර්ගින්නට තියෙන ධර්මය වැරදි විදිහට ලියුවොත්, වැරදි විදිහට අර්ථ ධර්ම මේවයි බුදුහාමුදුරුව කියපු දේ තේරුම කියලා දීපෙන්ටි පණ පිහිටවල වැරදියට කිව්වොත් ඒ පුද්ගලයා ආනන්දරිය පාප කර්මයක් කරගෙන හතර අපාගත වෙනවා. ඉතින් ඒක නිසා අපි මේක මතු කළේ අද වන විට මේ විසුද්ධි මාර්ගය ගරු කොට ගුරු කොට පොත් ලියූ සියලු දෙනා, ඒ අනුගමනය කරන සියලු දෙනා අර බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ ආභාෂිතය කළා, ආචින්න දේශනාව අනාචින්න කරලා, ඒ බුදු දහම විනය අවිනය කරලා අනන්තරිය පාප කර්මයක් කරලා. ඒ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ඒ විසුද්ධි මාර්ගය හෝ ඒක ගරුකොට ගුරුකොට ලියූ යම් පොතක් පතක් තියෙනවා නම් ඒක බුද්ධ ධර්මයක් නෙමේ. හැබැයි බුද්ධ වචනම පාවිච්චි කරලා වැරදියට ලියූ, දේශනා කරපු, කියපු දෙයක්. ඉතින් ඒක නිසා අද මේ පසළොස්වක පෝය දවස් වල, විශේෂයෙන් වෙසක් පොසොන් වගේ තැන්වල, හැම ගමකම, හැම පන්සලකම, හැම තැනකම ඔය දේශකයන් වහන්සේ කෙනෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් ධර්මය කියලා දේශනා කර. දේශනා කරන්නෙම මේ ආගම හැටියට අර අනන්තරික පාප කර්මයක් වෙන විදිහට ආචින් දේශනාව අනාචින්න කිරීම නිසා බව කියන එක බවය කිව්වනම් ඉවරයි. මජ්ඣිමා පටිපදා මැද මාවත මිඩල් පාත් කිව්වනම් ඉවරයි. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ත, අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වනම් ඒක සංඝ ભેදයක්. මේ වගේ එක වචනයක් දෙකක් නෙමේ බොහෝ දේවල් අපිට කියන්න. ඒ වගේම මේ බුද්ධ භාෂිතයේ ලපිටය අර සංස්කෘත වචන වලට ඡන්දස්, ඒක බුදුහාමුදුරුව පණ වූ දෙයක්. චූලවග්ග පාළියේ පැහැදිලිව පණවල තියෙනවා මගේ ධර්මය මේ මාගදී භාෂාවෙන් දේශනා කරපු දේ වෛදික භාෂාවේ වචනවලින් පදවලින් විග්‍රහ කරන්න ගියොත් අර ඒක විකෘති වෙනවා කියලා. ඒක බුද්ධ භාෂිතේ පණ වූ දෙයක්, පඤ්ඤත්තම්. ඒ පණ වූ දේ මේ ත්‍රිපිටක පරිවර්තන කාර්යෝ, ඔය 1954 දී සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටක කාර්යෝ සියලු දෙනා ආනන්තරිය පාප කර්මයක් කරගෙන දැන් පරම්පරා ගණනකට ඕකේ වැරදි දේවල් කියලා දෙන්න. දැන් කියවන්නේ සියලු දෙනා කියවන්නේ තාම පොඩි හාමුදුරුවරුත්, සාමණේර හාමුදුරුවොත්, ඔය දහම් පාසල් වලත්, බුද්ධ ආගමෙත්, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත්, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨෙත්, මේ වගේ සියලු විශ්වවිද්‍යාල වලත් කියවන්නේ අර සිංහල පැත්ත විසුද්ධි මාර්ගය වගේ දේවල්. ඒ නිසා ඒ සියලු තැන්වල උගන්වන්නෙත්, ඉගෙන ගන්නෙත් බුද්ධ ධර්මයේ නෙමේ, අර අටුවා ටීකා ටිප්පණි අර වැරදි දේ. ඉතින් ඒ නිසා ඒ වැරදි දේ යම් කෙනෙක් භාවිතා කරලා අර වැරදි පැත්තකට යනවා නම්, අත්ත්වතාපන පරත්ත්වතාපන තත්වයටපත් වෙනවා නම්, ඒක නිසා ආනන්තරික පාප කර්මයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක අපි මතු කරලා පෙන්නුවේ බොහොම අනුකම්පාවෙන්. මේක මේ බෞද්ධයෝ මිසක් අබෞද්ධයෝ කරගන්න දෙයක් නෙමෙයි. කිසිම අබෞද්ධයෙක් අනන්තරි පාප කර්මයක් කරන්නේ නැහැ. බුද්ධ ධර්මය ගැන ඔයගේ අර්ථ ධර්ම හරි දීපෙන්ටි නැහැ. පණ පිහිටවල මේකයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. එයා යන්නේ නැහැ. එයා කිසිසේත් ඒවා කරන්නේ නැහැ. කවුද කරන්නේ? මේ බෞද්ධයෝ කියන සම්මත බුද්ධාගංකාරයන්ගෙන් අර ලේඛකයෝ විශේෂයෙන්ම රේණුකානේ හාමුදුරුවෝ කරගෙන තියෙන ලොකුම ආනන්තරිය පාප කර්ම සියලු පොත්වල කරලා තියෙනවා. සියලු පොත්වල තියෙන්නේ මේ ආනන්තරිය පාප කර්මයකට හේතු වෙන විසුද්ධි මාර්ගයේ තියෙන දේ එහෙමම සිංහලෙන් අර පණ පිහිටවල දීපෙන්ටි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේවා තමයි අද ඉස්කෝලවල දහම් පාසල්වල පිරිවෙන්වල සියලු තැන්වල උගන්වන්නේ ඉගෙන ගන්නේ සියලු දේ. මේවා නිවන වහනදී අර අකුසල පටිච්චාපේතුන් කුසලේ මේ වඩා වර්ධනය වෙන දේවල් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි අද මිනිස්සුන්ට නිවන වැහුනේ ඔය වගේ වැරදි දේ නිසා, ඔය වගේ විකෘති කිරීම නිසා, ඔය වගේ අටුවා ටීකා ටිප්පණි ලිව්ව නිසා, ඔය වැරදියට පරිවර්තනය කරලා අර්ථ ධර්ම නිරුක්ති විකෘති කළ නිසා. ඉතින් ඒක නිසා අද අර මහායානාගමට ගැලපෙන විදිහට මේ ථේරවාදී කියන නම විතරයි තියෙන්නේ මේ රටේ බුද්ධාගමේ. සියලු පිළිවෙත් කරන්නේ වඳින්න පිදුම් වඳින් පිදුම් යදුම් පැතුම් සියලු දේ මහායානික ආගමෙන් ගත්ත සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් ණයට ගත්ත දේවල්. විශේෂයෙන්ම අසපුවල එක අන්තවාදී විදිහට අද මිනිසුන්ව රවට්ටගෙන සල්ලි එක්කහු කරමින් වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඒක අර ඉතිබවා බව හේතු. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතා. අපි මේ කියන්නේ ඒගොල්ලන්ට මේ ගරහන්නවත්, ඒගොල්ලන්ට අපවාදයක් අවමානයක් කරන්නවත්, අපහසුවටපත් කරන්නවත්, වෙහෙසවන්නවත් නෙමේ. ඒගොල්ලෝ නොදැන මේ කරන වැඩවලින් ඒගොල්ලන්ටත්, ඒගොල්ලන්ව අනුගමනය කරන ශ්‍රාවකයන්ටත් ඉදිරියේදී වෙන අයහපතින් පුළුවන් තරම් හැකි තරම් දුරට ඒ අයවත් මුදවා නිදහස් කරගෙන ඒ අයටත් නිවැරදි පාර පෙන්වන්න. දැන් මේ සති දෙකකට තුනකට පෙර අර නදිමාලේ හාමුදුරුව කිරම විමලජෝතිනේ, විමලජෝති හාමුදුරුව මේක පිළිගත්තා. පිළි අරගෙන අර වාරක හාමුදුරුවන්ගේ පොත් සාප්පුවක් විවෘත කරන තැන මේක කිව්වා. ඒවා අපි වැරදියට තමයි මේ ලියලා තියෙන්නේ, සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. මෙයා මතු කරන එක හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඒ හාමුදුරුවන්ටත් ටිකක් හරි ඇහැ ඇරුණොත් අනික් අයටත් ඇහැ ඇරවන්න පුළුවන් වේ. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකයේ මාගදී පදවැල් බොහෝ දුරට නිවැරදි. යම් යම් වැරදි තියෙනවා ඒකෙත්. මොකද අර දැන් ඔය අපි නදිමාලේ ත්‍රිපිටකය කියලා කියන එකේ අපේ නියම නිවැරදි නිර්මල බුද්ධ ධර්මයේ තියෙන ත්‍රිපිටකය නෙමේ, අර බුරුමෙන් ගෙනාව ත්‍රිපිටකයකුත්. ඒ වගේම අර බැල්මඩුල්ලේ අම්බලංගොඩ සහ මාතර සරම් මුදලිගේ පුස්කොළ පොත් තුනකිනුත් ගත්ත දේවල් තියෙනවා. නමුත් අපේ ත්‍රිපිටකය එංගලන්තේ තියෙනවා, සිංහල අකුරෙන් ලියපු සිංහල පුස්කොළ පොත්වල ලියපු. ඒක නිවැරදි, ඒක නිර්මලයි, ඒකට අර්ථ ධර්ම නිරුක්ති පැහැදිලිව තියෙනවා නිවන් මඟ විවෘත කරලා. ඉතින් ඒක නිසා ඒ අයටත් ඒ සියලු දෙනාටත් අපි කියන්නේ මේ නිවැරදි පාර මාර්ගය හොයාගෙන මේක නිවැරදි පාරට එන්න තමන්ගෙත් යහපතට අර ශ්‍රාවකයන්ගෙත් යහපත. සියලු ශ්‍රාවකයන්ව අතරමං කරන තත්ත්වයක් තමයි අද මේ සම්මත බුද්ධාගමේ අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදුවන බුදුන් දකින්නට නිවන් දකින්නට තමයි සියලු ආගම්වල බුද්ධාගමේ සියලු තැන්වල කටයුතු කරන්නේ. ඒ තමයි වැරදි වැඩ. ඒ වෙනස යම් යම් වැරදි වෙනවා. ඉතින් ඒක නිසා බොහෝ දුරට මේ බුද්ධ වචනය සිංහලට පරිවර්තනය කරනකොට වැරදි අර්ථයක් හැම තැනකම මතුවෙලා දේශනා කරලා තියෙනවා. එහෙම නැත්නම් සංස්කෘත වචනයක් එතෙන්ට ඔබලා තියෙනවා. අර සද්භාෂා පරමේශ්වරලා කරලා තියෙන්නේ මාගදී සරල වචන වෙනුවට ගැඹුරු සංකීර්ණ සංස්කෘත වචනයක් එතෙන්ට දාලා. දැන් කුසලස්ස කියන එකට කුණු සලාහැර අස් කිරීම. කු සල අස්ස. සංස්කෘත වචනයක් දාලා තියෙනවා කෞසල්ය. කිසි අර්ථයක් නෑ. ධම්මෝ සන්දිට්ඨිකෝ වෙනුවට දාලා තියෙනවා සාන්දෘෂ්ටිය. සති සම්පජන්නේ සති වෙනුවට දාලා තියෙනවා ස්මෘතිය කියලා වචනයක්. තව එකක් දෙකක් නෙමෙයි. හැම තැනකම මේ වගේ ගැඹුරු වචන, වැදගත් වචන, නිවනට උපකාර වන වචන සියලු දේ විකෘති කරලා තියෙනවා. ඒක තමයි අර බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ අභාෂිතේ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එක වචනයක් නගන්නේ මේ ත්‍රිපිටකේ එක පිටක් බැලුවාම සිංහලට පරිවර්තනය කරලා තියෙන අඩු ගානේ වචන 10ක් 15ක්වත් වැදගත් වචන සියලු දේ විකෘති අර්ථයක් ගේන තේවල් අස්සපස ආස්වාස ප්‍රාස්වාස කියන සංස්කෘත වචන ටිකටම. ඒ වගේම අනුපස්සන අර කයෙහි කයානුව බැලීම කියලා දැම්මා. මේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්නට බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගය වහලා වැරදි පාරක් පණ පිහිටවල කීම දීපෙන්ටි. කල්පනා කරලා බලන්නකො මෙතෙක්කල් මිනිස්සු ඔය මහා සතර ඇතිපට්ඨාන සූත්‍රය කියවා කියවා හිටියා මිසක් මේක අනුගමනය කළ යුතු පිළිවෙතක් ප්‍රතිපදාවක් කොහෙවත් දැනගෙන හිටියේ නැහැ. ඇයි? වචනවලින් බුදුහාමුදුරුව විවෘත කළපු මග වචනවලින්ම වෙනත් වචනවලින්ම විකෘති කළා, වැහුවා, යටපත් කළා. ඒකයි වුනේ. ඉතින් ඒක නිසා අඩුගානේ අනුපස්සනා අනුස්සති තේරුම් ගන්න බැරි වුණා. ඒ වගේම මේ කාල කියන වචනේ කාල කාලෝ කාලාමා කාලීන කාලංකරෝති මේ සියලු දේ මාගදී භාෂාවේ වචන සම්පූර්ණයෙන්ම වැරදි විදිහට පරිවර්තනය කළා. තව එකක් දෙකක් නෙමෙයි දවසක් දෙකක් කියන්න පුළුවන් වැරදියට පරිවර්තනය කරපු නිසා නිවන් මඟ වැහිච්ච හැටි. ඉතින් මේවා දැන් අපේ උගත් වියත් අය විශේෂයෙන්ම තරුණ ස්වාමීන් වහන්සේලා හොඳට තේරුම් අරගෙන මේවා නිවැරදිව තමනුත් මේ ආනන්තරික පාපයෙන් මිදිලා අනුන්වත් මේ නිවන් මඟට යොමු කරන්නට මේ ධර්මය නිවැරදිව තේරුම් ගැනීමට මේ දේශනා උපකාර වේවා කියලා.
රහතුන් වහන්සේගෙන අවසරයි. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස, දැන් සංඝ බේද සූත්‍රයේ දේශනා කරපු විදිහට දැන් සමහරට ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයේම දැන් අපි අපිත් කතා වෙනවා මටත් ඇහුණා. දැන් සමහරට ගෙදර ගිහිල්ලත් කියනවනේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරපු විදිහටම කියන්න බෑ අනිත් අයට. ඒක සමහරට වෙනස් වෙලා පොඩ්ඩක් හරි වෙනස් වෙලා කියනවා. ඒතකදී අපිට මොකක් හරි අකුසල පවක්
ඔව් දැන් වෙනස් වෙලා කිව්වට මේක අර දීපෙන්ති කියන වචනේ තියෙනවා. පණ පිහිටවල මෙන්න මේකමයි මේක අර්ථේ, මීට වඩා වෙනස් අර්ථයක් නැහැ. අන්න එහෙමම කිව්වොත්. එහෙමයි කියන්නේ හුඟක් අය. දැන් මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ මැදුම් පිළිවෙතමයි මධ්‍යම ප්‍රතිපදාවමයි කියලාමයි අද කියන්නේ. වෙන එකක් කියන්න බෑ. වෙන එකක් කියන්න. අනිත් පාර අනිත්‍යයි දුකයි අනාත්මයිමයි කියන්නේ. අනාත්මවාදයක්මයි මේ බුද්ධ දේශනාව කියලාමයි කියන්නේ. කිසිසේ බුද්ධ දේශනාව ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් නෙමෙයි. එහෙම අර්ථයක් අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ නෑ. දැන් අනත්ත කියන වචනේ විපරිණාම ධර්මය. ඒක පැහැදිලිව ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් එහෙම කියද්දිත් ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් මේ වචන ලියන දේශනා කරන මිනිසුත් කියනවා මේ බුද්ධ දේශනාව අනාත්මවාදය. එහෙමම කියනවා පණ පිහිටෝල. ඒකයි දීපෙන්ට්. ඉතින් ඒක ඇහුව හැම මිනිහෙක්ම මේක අනාත්මවාදයක් හැටියට ගන්නවා. ඉතින් ඉතින් වැරදින ඔක්කොම. කිසිසේත්ම බුද්ධ දේශනාවේ ආත්ම අනාත්ම කතාවක් දේශනා කරලා නැහැ. අත්ත අනත්ත කියන්නේ මඤ්ඤතාවයයි විපරිණාමයයි.
එහෙම තව පොඩි ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේගේ ධර්මයේ අපිට ලැබෙන්න කලින් තව ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් print කරලා තියෙනවා. මගේ ගාවක් දැනට 500ක් විතර තියෙනවා. දැන් අර එදා ඊමේල් එකේ කතාව වගේ තමයි. දැන් ඒක ඒ පොත්වලට මොකද කරන්න කියලා ඒක මට දෙන්න බැහැනේ කාටවත්.
ඒක ඉතින් මට කියන්න බෑ මොකද කරන්න කියලා. Taman කල්පනා කරගන්න ඕන. එහෙම පොත් තමයි මුළු ලංකාවේ පන්සල් වලත් ගෙවල් වලත් කොහෙත් තියෙන්නේ. තේරුණාද? ඉතින් ඒවා බැරි වෙලාවත් නැවත නැවතත් ආයි ආයිත් මතු දරු පරපුරත් ආයෝ අමි ඉගෙන ගන්නවා නම් මොකද වෙන්නේ? ආයිත් නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා මේවා තාමත් තවත් මුද්‍රණය කරනවා. දවස ගානෙමත් මුද්‍රණය කරනවා ඔය කියන අර සංඝ භේදය කරගත්ත විසුද්ධි මාර්ගයේ ගරු කොට ගුරු කොටක. දැන් අදත් හවසට ගුවන් විදුලිය අටට වණක් ඇව්වොත් ඔය කවුරු හරි ආමුදුර නමක් මේ මීරිගම් පැත්තේම ඉන්න කියයි අර උස්ම ගැනීම පිට කිරීමමයි කියන්නේ. වෙන මොකක්වත් කියන්න ගන්න. ඈ උස්ම ඇදීම පිට කිරීමමයි කියන්නේ. මේක බුද්ධ දේශනාවක් නෙමෙයි. මේක අනාර්ය භාවනාව. මේක නිවනට උපකාර වන දෙයක් නෙමෙයි. මේ අස්සපස්ස නෑ. ඉතින් ඒක නිසා තාමත් ඒවමයි අදත් ඔය සම්මත සම්ප්‍රදායික සංනිවේදන මාර්ග හරහා තාම අදත් දේශකයෝ ගියොත් පැවිද්දොත් ලේඛකයෝ ගියොත් පැවිද්දොත් මේක අර දීපෙන්ටි පණ පිහිටෝලා ඒ වැරදිදී අනාගත පරපුරට පොත් බලන අයට පොත් කියවන අයට මේක දෙනවා. ඒකෙන් දැන් ඉතින් මට කියන්න බෑ මං කියන්නේ මොකද කරන්න කියලා තම තමන් තීරණය කරන්න ඕන. මේවා අනාගත පරපුරට බාර දෙන එක එහෙම නැත්නම් ඉතිරි කරන එක හොඳද? හැබැයි මම නම් කියන්නේ දැන් මේ අපි ඔය ඕන පොතක් කියවන්න. හැබැයි ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් අර කාලාමා සූත්‍රයේ කිව්වේ ඒකයි. ඕන කෙනෙක් කියන එක අහන්න. හැබැයි ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝපස්සහිත මේක තේරුම් ගන්නවා නම් ඒ පුද්ගලයා ඉමේ ධම්මා අකුසලානං අයින් කරනවා ඉමේ ධම්මා සාවජ්ජානං අයින් කරනවා ඉමේ ධම්මා විඤ්ඤෝපකරහිතානං අයින් කරනවා මේ දෙක ඉගන්නවා නම් හරියට හරි කාලාම සූත්‍රයේ තමයි මූල ධර්මයේ තියෙන්නේ. එනිසා කාලාමා සූත්‍රය මේක කාලාම නෙමේ. දැන් ඒක ලියලා තියෙන්නේ කාලාම සූත්‍රය කියලාමයි ලියලා තියෙන්නේ බොහෝ තැන්වල. නමුත් මේකේ තියෙන්නේ කාලාමා. මේක කේසපුත්ත කියන බමුණු ගමේ බමුණු කොටසක් හිටියා ඔය මාවනැල්ල අරණායක කිහිල්පන්නල පැත්තේ. ඒ බමුණු ගමේ හිටිය බමුණු කේසපුත්ත කිහිල්පන්නල තමාද ඒ පැත්ත. මේ කිහිල්පන්නලට පැත්තේ ඔය කෑගල්ලට එහා කුරු රට හිටිය කේසපුත්ත ගමට ඇවිල්ලා කේසබත්ත බමුණන්ට කේසපුත්ත බමුණන්ගේ කොටසක් හිටියා මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන මග පාර හෙව්ව අය. මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට මග පාර පිළිවෙත හෙවපු කොටස කාලාම. කාල කියන්නේ කෙලෙස්, මා කියන්නේ මිදී නිදහස් වෙන්න පාර හෙව්ව අය. ඒ අයටයි ඒ කේසපුත්ත බමුණු ගමේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න මග පාර හෙව්ව අයට මා 10ක් විග්‍රහ කළා. මා ඉටිකිරාය මා කියන වචනවත් අඩු ගානේ ත්‍රිපිටකේ පරිවර්තනය කරලා නැහැ. පරිවර්තනය කරලා තියෙන්නේ මොකක් කියලාද කියලා හොයලා බැලුවා නම් හරි. නහ මක් කියන වචනේ දාලා තියෙන්නේ. කොහෙන් හොයාගත්තද දන්නේ නැහැ ඔය පරිවර්ත. මොකද්ද දාලා තියෙන්නේ? මා කියන හැම තැනකම දාලා තියෙන්නේ නහ මක්. කොහෙන් ගාවේ වචනේ ගත්තද දන්නේ නැහැ. ඇත්තමයි. ඔව්, මා කියන්නේ සහ මුලින්ම සදාහන්ටම ඒ වැරදි දෙයින් මිදී නිදහස් වීම මා. මේකමයි මූලපරි සබ්බදම් මූලපරි ආය සූත්‍රයේ පළවෙනි දේ මා විග්‍රහ කිරීම. මා 124 ආකාරයට මා මඤ්ඤති කළා න මඤ්ඤති කිරීම මූලපරියාය සූත්‍රයේ විග්‍රහ කළා තියෙනවා. ඉතින් අඩු ගානේ මූලපරියාය සූත්‍රයවත් කියවුවා නම් තේරෙනවා මේ මා කියන්නේ මොකද්ද කියලා. මා විග්‍රහයක් තමයි මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ. ඒකයි මූලපරිය සබ්බ ධම්ම මූලපරියාය. එච්චර කියපුමා කොහෙන් හරි හොයාගත්ත ඒක සංස්කෘතද මම දන්නේ නැහැ කියන්න ඔය පරිවර්තකයෝ දැන් දාලා තියෙන වචනේ අද ත්‍රිපිටකයේ ලිඛිතව තියෙන වචනේ මා තියෙනවා ලක්ෂ වාරයක් විතර. නහමක් කියන වචනේ දාලා තියෙන කාට තේරෙන වචනයක්ද? ඔක ඉතින් බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කිරි. ඕ දැන් ඔය සියලු මේ බුද්ධාගමේ දරුවන්ට උගන්වන්නේ දැන් දහම් පාසල්වල ඉස්කෝලවල පිරිවෙන්වල පොඩි හාමුදුරන්ට උගන්වන්නේ නහමක් කියලා. මා කියන එකට නහමක්. ඉතින් කොහොමද තේරුම් ගන්න? මෙච්චර ලේසි වචනේ. දැන් අපි මේ ගාථාවක් තියෙනවා මා අර මෛත්‍රී මෙනෙහි කරන මා මේ විග්‍රහ කරපු මා අර අනුප්පා අපාදකෝ දිපාදකෝ මාමං හින්ති දිපාදකෝ මාමං හින්ති අපාදකෝ මාමං හින්ති චතුප්පදෝ මාමං හින්ති බහුප්පදෝ මා මං හින්සි අපාදකෝ දෙපාදකෝ චතුප්පදෝ බහුප්පදෝ. මෙහෙම ගාථාවක් තියෙනවද නැද්ද? මා මං හින්සි. මා කියන්නේ සහ මුලින්ම මිදී නිදහස් වෙන්න ඕන හිංසා කිරීමෙන් පා නැති සත්තුන්ට දෙපා ඇති සත්තුන්ට සිව්පා ඇති සත්තුන්ට බහුපා ඇති සත්තුන්ට. මේකයි මා මං හිංසි. ඉතින් ඒ වගේම අපි දවස ගානෙම කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම. මේ බාල සමාගමෙන් රාග ද්වේෂ මෝහ සමාගමෙන් තමන් මිදී නිදහස් වෙන්න ඕන. එහෙම නැතුව බාලයෝ හාස්‍යයක් කතාවක් නැහැ මේක. මේක තියෙන්නේ තමන් ඒ තමන්ගේ හිතේ ඒ බාල සමාගම තියෙන්නේ. රාග සමාගම කොහෙද තියෙන්නේ? තමන්ගේ හිත. ඉතින් ඒ වගේම සංමා බුදුහාමුදුරුවෝ කිව්වේ මජ්ඣිමා පටිපදා සම්මා. මජ්ඣිමා මජ්ඣි කියන්නේ මත්වීම. මා කියන්නේ මිදී නිදහස් වීම සදහටම සහමුලිය. මේ මත්වීමෙන් මදයෙන් මිදී නිදහස් වීම අර අප්පමාද. අප්පමද ඒකේ විරුද්ධ වචනේ මොකද්ද? අප්පමද කියන පදේ විරුද්ධ වචනේ මොකද්ද? පමද. පමද ඒ කියන්නේ ප්‍රභවය. අර යේ ධම්මා හේතු පබව. පබ්බවා කියන්නේ ප්‍රභවය. ප්‍රභවය කියන්නේ අලුතෙන් මත්වීම උපද්දවා ගන්නවා නම් ඒක ප්‍රමද. දැන් අද ඒක ප්‍රමාදය කරලා. ඒක පමද කියන එක ප්‍රමාදය කරලා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන මේ මහග දීපතේන එක එක මිනිස්සු එක එක ඕන විදිහට පොත්වල ලියලා දහම් පාසල්වල උගන්වනවා නිවන වහනවා බුද්ධ ධර්මයේ විකෘති කරනවා අනන්තරිය පාප කර්ම කරගෙන අපාය. යම් හේතුවක් නිසා මේ වගේ වේවල් වෙනවා. ඒක නිසා ආගමේ කරලා තියෙන ওই වැඩ බොහෝ දේවල් නිවනට විරුද්ධ කන පිට ගහගෙන යන දේවල්. ඒකයි මිනිසුන්ට නිවන නැත්තේ. වෙන මොකක් අන්න නෙමෙයි. නැතුව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං. කාටවත් අකුරක් ඇලපිල්ලක් වෙනස් කරන්න එකතු කරන්න අඩු කරන්න පුළුවන් කමක් ඉඩ තියලා නැහැ. එහෙම ධර්මයක්. නමුත් හැම මිනිස්සුම අර මා කියන එක වෙනස් කරලා ඔක්කොම අද මේවා කරගන්න. එකයි කරලා තියෙන්නේ.
ඔබ වහන්සේට දීර්ඝාෂ වේවා. අවසරයි අරහත් බුදු පියාණන් වහන්ස. මට මේ මම අහන්නේ මේ මට අදාළ දෙයක් නෙවෙයි. මේ මෙහෙණින් වහන්සේලා මේ සිරසත් ධර්මය දැනගෙන ආරාම වලට ගිහිල්ලා මේ ධර්මයේ හැසිරෙන අවස්ථාවට එයා ඒ මෙහෙණින් වහන්සේලාට සිද්ධ වෙනවා දායකයෝ එනවනේ මේ දාන දායකයෝ ඇවිල්ලා බුද්ධ පූජා පවත්වන්න කියලා හැන්දෑවට බෝධි පූජා බුදු පූජා පවත්වන්න කියලා ආරාධනා කරනවා. ඒ අවස්ථාව සමහර විට ස්වාමීන් වහන්සේලාට එහෙම වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට ඒව කිරීමෙන් උන්වහන්සේලාට අවඩක් අසාධාරණයක් සිද්ධ වෙනවද කියලා.
ඒ වෙලාවට අපි ඒ අයට මේ නිවැරදි දේ කරන්න උගන්වන්න ඕනේ, කියන්න ඕනේ, ප්‍රායෝගිකව කරලා පෙන්නන්න ඕනේ. තේරුණාද? ඉතින් ඒක නිසා ඔය හැල්ලක් යාතිකාවක් කපුරාල්ල වගේ කියලා බෝධි පූජාවක් තිබීම නෙමෙයි කරන්න ඕනේ. බෝධි පූජාව කියන එක බුදුහාමුදුරන්ගේ අනුදැන වදාළ දෙයක්. තේරුණාද? ඒක කරන්න කරලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒක කරලා පෙන්නුවාට පස්සේ ඒ දායකයෝ තේරුම් ගනි මේකයි කරන්න ඕන. තේරුණාද? ඉතින් ඒක නිසා අපි මෙහෙම අර මේකෙන් අහගෙන ගිහිල්ලා තමන්ගේ ආරාමෙට ගිහිල්ලා දායකයන්ගේ සිව්පසේ ලබා ගන්න කරනවනම් අර කිංති සූත්‍රයේ තියෙන දේ කරන්න. තේරුණාද? ඒකනි කිංති සූත්‍රයේ දේශනා කළේ. ඉතින් ඒක නිසා අර චීවර පින්ඩ පාසු සේනාසන හෝ ලාභ ප්‍රතිලාභ ලබන්න අර වැරදි දේ කරනවා නම් මොකද වෙන්නේ? තමනුත් අමාරුවේ වැටෙනවා, අමාරුවේ දානවා. ඉතින් ඒක නිසා අපි කොච්චර දායකයෝ කොහොම වැරදි පාරක ගියත් ඒ වැරද්ද නැවත නැවත කිරීමෙන් වළකිලා හරි පාර නිවැරදි පාර අර අකුසලයෙන් ඉවත් කරලා කුසලයේ පතිට්ඨාපේතුම් කරන්න ඕන. තේරුණාද? ඒක කරන්න බැරි නම් අපි මේක අහගත්තයි කියලා වැඩක් නැහැ. එක්ක නොකර ඉන්න ඕන. එක්ක දායකයෝ ආවත් කරගන්න පූජාව අපිට කමන්නේ. එහෙම කිව්වනම් හරිනේ. හැබැයි එතකොට අර සිව්පසේදීම නවත්ින්න ඉඩ තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. නමුත් ඒක නෙමේ කරන්න ඕන. අපි හරි පාර නිවැරදි පාර බුදුහාමුදුරුවෝ දේශනා කරපු පිළිවෙත ටික ටික හරි කියා දෙන්න ඕන. ඔව්, අතරමං වෙන හැටි, අතරමං කරපු හැටි, අර අතරමං වෙච්ච හැටි දැන් දන්නවා. දැන් මේ මෙතන මේ අහගෙන හිටිය දැන් මේ භාවනා වැඩසටහන් මෙතෙක් කල් අපි 50ක් විතර දැන් කරලා තිනවා. මේකට අඩු ගානේ දැන් ලංකාවේ හුඟක් තැන් වලත් තිබ්බා. අඩු ගානේ දැන් 50,000ක් විතර සහභාගී වෙලා තියෙනවා. ඒ සියලු දෙනා අනිපාර මේ සියලු දේශනා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ දේශනා අහපු අය දැන් දන්නවා. තේරුණා? ඒ නිසා මේක අඩු ගානේ ලක්ෂ ගානක් දැන් මිනිස්සු දන්නවා. මේ ඔය මල් පූජා කරන එක, පාම් පූජා, තිර පූජා, හඳුන් කූරු පූජා, බත්තට පූජා කරන ඒවා බුදුහාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි. ඔය කියන යාතිකා කරලා අර බුදුගේ අර මොකද්ද දැන් බෝගහේ දලුලන බලු වනේ බුදුගේ අපල දුරු ඒවා, සෙනදුරු අපල දුරු ඒවා බුදුහාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි. තේරුණාද? ඒ බුදුහාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි. ඒ වගේම ඔය දැන් ඔය කියන පිරිත් ජලනන්දන පිරිත, සූර්ය පිරිත, ජින පංජරය, ඔය තියෙනවනේ ජය පිරිත, සූර්ය පිරිත, ඔවා බුදුහාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි. ඔවා මේ මිනිසුන්ව හිතාදන්න පස්සේ කාලෙක මධ්‍යකාලීන මහායාන බලපෑම මත ධර්මයට ආගමට එකතු වෙච්ච වැරදි දේවල්. ඒවා අපි අයින් කරන්න ඕන.
වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ගරු ස්වාමීන් වහන්ස, ඔය ජයන්ති ත්‍රිපිටක වගේ ත්‍රිපිටකවල තියෙන සියලුම වැරදි ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද මොනියම් තැටියක හෝ ගැබ් වී තිබෙනවාද කියලා දැනගන්නයි.
සියලුම වැරදි කියන්න මට බෑ. එහෙම නම් ඉතින් වචනෙන් වචනෙම මේක පදපරම විදියට ආයි කියන්න ඕනේ. ඒක නිසා දැන් මේ මාගදී භාෂාවේ අර්ථය මේකයි කියලා මම පැහැදිලිව කියලා තිනවා. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවේ පද කීපයක් තමයි වැරදියට දීලා තියෙන්නේ. ඒ වැදගත්ම පද ටික වැරදියට අර්ථ ගන්නවලා තියෙනවා. වැදගත්ම වචනේ මොකද්ද? බුද්ධ දේශනාවේ වචන තුන මොකද්ද වැදගත්ම? අනිච්ච, දුක්ඛ, අනාත්ත. ඊට පස්සේ මජ්ක්‍ධිමා, ඔය දෙකම වැරදිලානේ. ඉතින් ආ වෙන මොනවද තිබුණත් වැඩක් තියෙනවද? ඈ වෙන මොනවද තිබුණත් වැඩක් නැහැ. කුසලස්ස මොකද්ද වැරදියට හදලා තින්නේ? කෞසල්‍ය. ඔව් නිබ්බිදා කලකිරීම. පටිකුල මනසිකාරය පිළිකුල්. ඔය තමයි ඔක්කොම වැදගත් සියලු දේ. අස්සපස්ස ආස්වාද ප්‍රාස්වාස. ඉතින් වෙන මොනවද ඔය වචන ටික හරි ගස්සුවා නම් මද? ඈ ඔය වචන ටික හරි ගස්සනවා නම් මිනිස්සු හරියට ඉදිරි ටික හදාගන්නේ තේරුම් ගනි. ඉතින් ඒක නිසා ඔක්කොම වචන අපිට කරන්න ඕන නැ. දැන් හැම තැනකම මාගදී භාෂාවේ තියෙන ධම්ම ධම්ම ධම්මං ධම්මේ ධම්මෝ. නමුත් දැන් ත්‍රිපිටකයේ තියෙන දාන අල්රන් ධර්මය අල්රන් ධම්ම ගමන් ඒක සංස්කෘත වචනය. ඒ නිසා ධම්ම ධර්මයේ කර ගමන් සංස්කෘත වචනය. ඒ කියන්නේ කම්ම කර්මයේ කළ ගමන් සංස්කෘත වචනය. අරිය ආර්ය කර ගමන් සංස්කෘත වචනය. අරිය අරියෝ අරිය පරිශන අනාරිය පරිශන රිය අරිය විරිය ඔක්කොම තියෙන. ඉතින් ඒ සියලු වචන අද සංස්කෘත වචන අර බුදුහාමුදුරුව පඤ්ඤත්ති පනවවදාලා විනය පිටකේ මේ මාගදී ඡන්දස් වෛදික භාෂාවට මගේ දේශනය මගේ ධර්මය පරිවර්තනය කරන්න එපා කියලා. ඒ නිසා අද දැන් ඔය සමහර හාමුදුරුවෝ රේඩියෝ එකේ බණ කියනකොට අහන්න රූපවාහිනී සංස්කෘත ශ්ලෝකයක් කියලා කියන්නේ භජන් ගීයක් කියලා. ඒකට කියනවා භගවත් ගීතාවේ භජන් ගී. භජන් ගීයක් කියලා තමයි අද සමහර හාමුදුරුවෝ බණ කියන්නේ. එහෙම කියන අය නැද්ද? ඉන්නවා. ඔය සංස්කෘත ශ්ලෝකයක් තමයි පටන් ගන්න. ඒක ඒවා බුද්ධ දේශනාම නෙමෙයි. ඒවා භගවත් ගීතාවේ තියෙන භජන් ගී.
ස්වාමීනි මම එසේ පැවසුවේ මේ සංගායනාවක් වෙන අවස්ථාවකදී ඇති ප්‍රයෝජනෙට ගන්න හැකියි කියන අදහසිනි.
ඔව් දැන් ඒ සංදේශනාව දේශනා කරලා තියෙනවා සංදේශනා 10ක් 15ක් තියෙනවා දැන් තැතිවල. ද්වතානුසතිය ඊට වඩා ගැඹුරුයි. ඊට වඩා වැදගත්. ද්වතානුසතිය පිළිබඳ සියලු පැතිකඩ දේශනා කරලා තියෙනවා. යෝගම ති පරිවර්තේ යෝගම චතුරාර්ය සත්‍ය යෝගම පටිච්ච සමුප්පාද ධර්මයේ ඒ වගේම ආයතන ඉන්ද්‍රිය පින කුසලය සියලු දේ දේශනා කරලා තිනවා. සිංහල මිනිහෙකුට නිවන් මගට උපකාර වන සියලු වචන සියලු දේ සියලු පිළිවෙත් අනුගමනය කරන්න පුළුවන් විදිහට දේශනා කරලා තිනවා. එච්චර ඒ ඇති
වහන්සේට දීගායි විව
ගෞරවණීය අරහතුන් වහන්ස මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ප්‍රායෝගික වශයෙන් කරගෙන යන්න ගියපුවාම ඇති වෙච්ච ගැටලුවක්. මේ මම උත්සාහ කරා මේ ආනපාන ක්‍රියාවලිය කරගෙන යන්න. එතකොට යම් අවස්ථාවකදී මට ශබ්ද මං යම් තැනක ඉන්නකොට ශබ්දයක් ඇහෙනවා මං ගැන යමක් කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මම එතකොට ඕක මුලින්ම කරන්න ඕන මේ ධර්මයට ගලපලා බලලා ණය විනයට සසඳා බලන එකනේ. එතකොට
නෑ මුලින්ම කරන්න ඕන මොකද්ද? රණබිමෙන් අරඤ්‍ය ගතුවා. ශුන්‍යාගාර ගතුවා. රුක්ක මූල ගතුවා. එහෙම වුණා නම් අනපාන පුළුවන්. දැන් රණබිමේ ඉඳගෙන ඕක කරන්න බෑ. දැන් Taman තේරුම් ගන්න ඕනේ දැන් ඔයා ගැන තව කවුරු හරි වචනයක් දෙකක් කියනවනේ ඒකත් රණවීම. තේරුණාද? එනිසා අපි මේ ආනපාන සති සමාධිය වඩනකොට අර දැන් ඔය සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන එක හොඳට තේරුම් ගන්න ඕනේ. පරියජනා පහතබ්බා පුග්ගලම් පහ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් අයින් කරන්න ඕනේ පරියජනා පහට. ඒ වගේම ආදිවාසන අර තව නොයෙකුත් ඒවා තියෙනවා. සම්භාසව සංවර පරියාය සූත්‍රයේ පුදුම අංග සම්පූර්ණ විදිහට මේ නිවන් මගට අවශ්‍ය සියලු උපදෙස් තියෙනවා. හැබැයි ත්‍රිපිටකයේ පරිවර්තනේ දැන් ඔක පිරිත් පොතේ තියෙනවනේ ඔය සූත්‍රේ. ත්‍රිපිටකයේ පිරිත් පොතේ නෑ නේද? සම්භාසව සංවර පරියාය නෑ මේ. නමුත් බොහෝ දැන්වල පරිවර්තනය කරලා තියෙනවා. සහ මුලින්ම කිසි හරයක් අර්ථයක් නැති විදියටයි කරලා තියෙන්නේ මේක.
එතකොට ස්වාමීන් වහන්ස මේ එතනින් ඉවත් වෙනකොට ඒ කියන්නේ මේ ඉවත් වුණා ඉවත් වෙනකොට මට මුලින්ම මේ ඒ අරමුණ ආනපාන කරන්න බැරි වෙනවනේ යම් කාලයක් වෙනකම්.
ඒක ඉතින් කොමාරි ඒක උපේක්ෂා සිටින් ඉවසලා විමසලා පොඩ්ඩක් එහෙම දෙනෙක් කතා කරනවා නම් මොකක් හරි වැරදියක් ඔයා හිමින්තලේ එතන මග ඇරලා ගිහිල්ලා අරංජගත් උවාවෙන්. ඒකයි කරන්න ඕන. නැතුව එතෙන්ටම ගිහිල්ලා තව එතෙන්ටම එකකට එක කිව්වොත් මොකද වෙන්නේ? ඔයාවත් පැටලෙනවා, ගැට ගැහෙනවා. ණය වෙනවා.
ඉන්පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ එතනින් අපි මේ ඒක තනින් මට එන්නේ රාගාරුමුණක් මම ඒක අඳුර ගන්නවා. ඊට පස්සේ මට ඒක ප්‍රහාණය කරන්න මේ අසුභ වඩලා ඊට පස්සේ මරණුස්සතිය වඩන්න
අනිච්ච දුකානත් වඩලා නිච්ච සුඛාත් ඉවත් කරන්න.
ඔව්
ඊට පස්සේ නිබ්බිදා වෙන්න ඕන.
ඔව් ඒක ස්වාමීන් වහන්සේ මට මේ කරන ආකාරය පොඩ්ඩක් පැහැදිලි
කරන්න. කරන ආකාරය තමයි ඔය දැන් ඕකෙම කියලා තියෙන්නේ ඕකමයි. ප්‍රායෝගිකව ආනපාන කරන්න ඕන. වැරදි දේ අයින් කරලා එතෙන්ට හොඳ දේ ගන්න එක. ඒකයි ආනපාන අස්සපස්ස. අර වැරදි දේ රාගේ නම් අසුභානුස්සතිය වඩලා වැරදි දේ අයින් කරලා එතෙන්ට අර යහපත් දේ ගන්න ඕන නෙක්කම්. ඊට පස්සේ සමතේටපත් වුණාම ඒ වැරදි දේ ආපහු ආවේ ඇලෙන්න ගියේ මොකද නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා අනිච්ච දුක අනතමනේ කියලාම අර නිච්ච සුඛාත්ත ඉවත් වෙනවා. ඒ අනුව නිබ්බිදා වෙනවා.
එහෙමයි සෝන්නේ මට මේ ද්වේෂසිතකට කරන විදිහේ යම් ආකාරයකට වැටෙනවා. නමුත් මේ
රාගසිතකට වඩා ලේසියෙන් වැටෙන්නේ රාගසිත තමයි වැඩියම ඉන්නේ. රාගසිත තමයි අර ද්වේෂසිත මුල් වෙන්නේ රාගසිත. අනිත් පාරෝක රාගයේ ද්වේෂයේ මොහේ තුනම එකට එනවා කියලා හිතේ තියාගත්තනම් ඊට වැඩිය හොඟක් පහසුයි.
එහෙමයි. ඒකෙන් වැඩිපුර එන එක තමයි රාගසිත එතන ඒ අවස්ථාවේදී. එතකොට මට මේ ඒක
එහෙමනම් අසුභානුසුතිය මඩන්න ඕන.
ඒක වඩන ආකාරය කරුණාවෙන් පුළුවන් නම්
අර සුන්දර බව අත්තරීම නාතයි නොයල්ම නාතයි මිදීම නාතයි අත්තරීම වෙත්තා නොයල්ම වෙත්තා මිදීම වෙත්තා කියලා සමතේ ඍජුපත් කරගත්තාම අර ඒක අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීති කියලා අත්තරිනව නිබ්බිදා වෙනවා. ඒ අනුව ඒකට නොබැඳී යනවා. දැන් අර ප්‍රිය මනාප දෙයක් අපි බැඳෙන්න ඉන්නේ ඒක නාත කරගන්න හදන ඒක ඒක අල්ලගන්න හදන. ඒ නිසා අතහැරීම නාතයි නොයල්ම නාතයි මිදීම නාතයි නිවනම නාත නිදහස් වීම නාත. අතහැරීම වෙත්තා නොයල්ම වෙත්තා මිදීම වෙත්තා නිවනම වෙත්තා. ඒ අනුව ඒකෙන් මිදී නිදහස් වෙනවා.
වහන්සේ දීර්ඝාසය
අවසරයි අරහතුන් වහන්සේ මට මේ තියෙන මේ ප්‍රශ්නේ මේ සංඝ වේද සූත්‍රය දැන් බුදුන් වහන්සේ දේශනා කළා නෙමේ කාල නිර්ණයක් අජාසත් මේ කවුද මේ දේවදත්ත තෙරුන් වහන්සේ පච්චේක බුදු කෙනෙක් වෙනවා කියලා. හැබැයි ඉතින් අජාසත් රජතුමත් ඒ වගේ මේවා කරලා
ඒ වගේම වෙයි. ඒ වගේම වෙයි. කොහේ හරි කවදා හරි අජාසත් රජුරුව ගැනත් බුදුහාමුදුරුවෝ දේශනා කළාද කියලා මට හරියට මතක නැහැ.
එහෙම දේශනා කරලා නැහැ නේද?
ඔව් එහෙම නැතුව ඇති. මොකද තව අනන්තරි පාප කර්ම කරගත්තු උංගක් හිටියා ඒ අය ගැන දේශනා කළේ නේ. තමන්ගේ වස්සිනා හිඳ දේවදත්ත ගැන
දේශනා. හරි එහෙම ඒක ඒ පැහැදිලි සවන්නත් මට තව එකක් මේ කියන්න තියෙනවා. දැන් මේ සති 3කට 4කට උඩදී දැන් මේ net එකේ හාමුදුර නමක් බණ කිව්ව මාතර හාමුදුරව රාත්‍රී 9ට අක්කන සූත්‍රය කිව්වා. ඉතින් මං හරි ආසාවෙන් ඒක ඇහුවා. අක්කන සූත්‍රය කියන්නේ මොකද්ද කියලා දැන් ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේශනාව අහන්න ලැබෙයිද කියලා. හැබැයි ඒ හාමුදුරුව නිරය ගැන අල්ලගෙන නිරය දිග පළල ඒ
නිරිත
උසපත ඊළඟ මා රේඩියෝ දා වහලා දාලා නිකන් ඉඳලා ස්වාමීන් වහන්සේගේ තැටියක් දාලා අහලා ඊට පස්සේ
ඒව තමයි ඉතින් සම්මතේ මොකක් හරි එකක් අල්ලගෙන ඔය කොහේ හරි
ඒක විතරමයි කිව්වේ. අර අනිත්ව කිසිම
දෙයක් නෑ. අනිකේව කියන්න දන්නේ නෑ. ඔව් ඔව් ඔය මාතර පැත්තේ හාමුදුරමක් ඉන්නවා ඒ වගේ
මාතර මහින්ද.
ආ ඒ හාමුදුරුව තමයි කියන්නේ බණ නෙමේ බහ. එච්චරයි තියෙන්නේ. එක කාටරි බනිනවා එක කාවරි අර විවාද පරාදය කරන්න මොකක් හරි බනිනවා විවේචනය කරනවා ඒවා තමයි වැරදි. ඒවා බන නෙමෙයි ඒවා බහ.
ඔබ හන්දේ දීර්ඝයි
පෙස්සමක් ගහන්න මේ රේඩියෝ එකට මොනවද මෙහෙම ආම්දුරුවොත් මේ ගන්න මෙච්චර ධර්මයේ තියෙන කාලේ කියලා. තව මිනිස්සු ටික දෙනෙක්වත් බේර ගන්න පුළුවන් ඔය අපායට යන එක. ඒ හාමුදුරුවන්වත් අපායට යන එකෙන් බේර ගන්න පුළුවන්. ඈ
අරහතුන් වහන්ස, මම මේ අහන ප්‍රශ්නේ කලින් ප්‍රශ්නේ කලින් දවසේ ගහපු ප්‍රශ්නේ හා සම්බන්ධ, මම පළමුවෙන්ම සමාව ඉල්ලනවා. ඒ නිසා මේ මට අද ගැටලුවක් ආවා. මේ සංඝබිත් සූත්‍රය දේශනා කරන වෙලාවේදී අර ජීවක වෙදතුමා බුදුරජාණන් වහන්සේගේ කකුලේ තුවාලයකට බෙහෙත් දාන වෙලාවේදී ලේසෙල වුණා. ඒක චේතනාව, එතන චේතනාව යහපත් චේතනාවක් නිසා මේ සංඝබේදය
නෑ, ඒක සංඝබේදයක්
නෙවෙයි. ආනන්තරික
පාප කර්ම, ආනන්තරික පාප කර්මයක් උනේ. දැන් අරක තියෙනවා දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිති, තේරුණාද? ඉතින් ඒක නිසා අර දුෂ්ට වූ චිත්ත, දැන් මේක දාලම තියෙන්නේ ජීවක වෛද්‍යතුමා බුදුහාමුදුරන්ගේ කකුලේ තුවාලයක් හැදුනහම තුවාලෙට බෙහෙත් කළා. ඒක යහපත් චේතනාවකින්, ඒක හොඳ කරන චේතනාවේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව හොඳ වුණා. ප්‍රතිඵලය මොකද? බුදුහාමුදුරුව නිරෝගී වුණා. දැන් අර චේතනාවක් නැතුව යම් කිසි කෙනෙක් මැරුවා නම් හොඳ වෙනවද?
සාමිනවහන්සේ
ඕකටයි එන්නේ ප්‍රශ්නේ. මට තේරුණා.
අර වෛද්‍යවරයෙකුගේ
ඒක තමයි මම කිව්වේ. දැන් අතෙන්දි මරණයටපත් වුණා. හොඳ වුණේ නැහැ. මෙතෙන්දි මොකද වුණේ? බුදුහාමුදුරුව නිරෝගී වුණා, තුවාලේ හොඳ වුණා. ඒ වගේ ප්‍රතිඵලයක් නෙමෙයිනේ අතන. හේතුඵලමයි බලන්න ඕන.
යහපත් චේතනාව වුණත් ඒ
විදිහට. ඔයා බැලුවේ නැහැ මේක අර සූත්‍රයේ ධර්මයේ හේතුඵල ධහමට බහා ගැලි බැලුවේ නැහැ. ඒකයි ওই ප්‍රශ්නේ ආවේ. ඒකෙන්ද හැමතිස්සෙම අපි සූත්‍රයේ ධර්මයේ හේතුඵල ධහමට ණය විනේට. ඔකේ ණය විනයක් තියෙනවා. දැන් අර සුව වුණාම ණය මිදුනද ණය වුණාද? ණය මිදුණා. ඉතින් ඒක නිසා මේක බලන්න ඕන හොඳට.
අරතුන් වහන්සේ මේ මට තවත් පොඩි ප්‍රශ්නක් තියෙනවා. ඒක අර හෙළ ඉතිහාසය හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ ප්‍රවාහන වගේ පහසුකම් එහෙම තිබුණේ නැහැනේ. එතකොට රජගහනුවර වගේ පළ මේ පැත්තක ඉඳලා දේව්දානුවරට වගේ වඩිනකොට දැන් ඉර්ධීන් වැඩි නැත්නම්
කිසි දවසක ගියේ
නැහැ. පාගමනින්ම
ගමකට ගියා. ගමේ බණ දේශනා කළා. දවසක් අමාරක් මිනිස්සුන්ගෙන් දාහනේ අරගෙන ගමේ කොහේ හරි ඉඳලා ධර්මයේ දේශනා කළා. ඊගාව ගමට ගියා. එහෙමමයි ගියේ. දැන් බුදුහාමුදුරුව අන්තිම අවුරුද්ද 79 වෙනි, දැන් මේ අපි කියන සම්මතයෙන් 79 වෙනි අවුරුද්දේදී රජගහනුවරින් පිටත් වෙලා කුසිනාරා නුවරට යන්න මාස 12ක් ගියා. පයින්න ගියේ මේ අනිපාර බුදුහාමුදුරුවෝ බකල් ගාන කරත්ත රෝද දෙකක් වගේ ඇවිදින්නක් බැරුව. එහෙනම් බුදුහාමුදුරුවෝ ඉද්දීෙන් යන්න එපාය. ගියාද? එක අඟලක් ගියේන. ඉතින් ඒක නිසා බුදු කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඒක බොරු කතාවක් ඔය පස්සේ කාලේ හදාගත්ත සාහිත්‍යකාරයන්ගේ කතා. කිසිසේත් ඉදාගතා කියන්නේ ඉද්දිය නෙමෙයි, එතන ඉඳන් මෙතනට ආපුක කියන එකයි. තේරුණාද? ඉතින් ඒක නිසා අවසාන අවුරුද්දේ 79 වෙනි අවුරුද්දේදී බුදුහාමුදුරුව අර රජගහනුවර තිබුණු ආරාම 28 මායට අඩගාලා ප්‍රකාශ කරලා මේ අවසාන ගමනයි කියලා ඒගොල්ලෝ සියලු දෙනාට ඒ බව දන්වලා රජගහනුවර අද ඔය රජගලට කවුරු හරි ගියා නම් රජගල ඉඳලා ඊට පස්සේ එතනින් නාමල් ඔය හරහා ඔය මැදගමට ආවා. මැදගම බිබිල පැත්තේ තියෙන මැදගමට ඇහිලා මැදගමින් ඔය දඹගල්ල හරහා කොඩයාන කෝටිගාමයට ආවා. කෝටිගාමයට ආවම ඊට පස්සේ දක්කින මහගිරි මහ විහාරයේ තිබුණා අද නීලගිරි සෑය. නීලගිරි සෑයට ආවා. එතන තමයි අර පාටලිපුත්‍ර නගරේ තිබුණේ අද ලාහුගල. එදා පාටලිපුත්‍ර නගරේ එතන දක්කින මහගිරි විහාරයට ඇවිල්ලා එතන ටික දවසක් ඉඳලා ඊට පස්සේ විශාලා මහනුවර අද ඔය කැබිලිට්ට කියන තැන කැලේට බිලිගත්ත තැන නගරය කැබිලිට්ට. ඒ කැලේට බිලිගත්ත තැන අම්බලට්ටිකා වනේ. මොකද අම්බලට්ටිකා කියන නම සියඹලා. මොනවාද? සියඹලා. අදත් තියෙන කැබිලිට්ටට ගිය අය දන්නවා සියඹලාගේ. මහා රූස සියමලා ගස් තියෙනවා. ඒ අම්බලට්ටිකාවනයට ගිහිල්ලා එතන අර කවුද මොන ගණිකාවගෙද ආරාධනය අනුව ඒ අම්බලට්ටිකාවනේ ටික කලක් ඉඳලා ලිච්ඡවී රජු රජුවන්ටත් දේශනා කළා. ඊට පස්සේ මේ කුඹුක්කඟ දිගේ උඩහට ආවා බේලුව. කොහෙද බේලුව කියන්නේ? බුත්තල. බේලුව කියන්නේ කොහෙද? බුත්තල. අදත් බුත්තල තියෙනවා ඒ බුදුහාමුදුරුව වැඩ උන්න ගල්ගේ. බුදුන් උන්නේ බුදුන් මොකද්ද ඔය බුත්තල පැත්තේ අය දන්නවා බුදු ඈ බුදු බුදු ගල්ලෙන බුදු ගල්ලෙන බුදු ගල්ලෙන වැඩ හිටියා. ඒක බුත්තලින්නම් කිලෝමීටරක් විතර පහළට එනකොට තියෙනවා. අදත් කන්ද උඩ ඒ බුදුහාමුදුරේ බේලුව කියන්නේ බුත්තල. බුත්තලේ ඉඳලා එතන තමයි අර වස්වැසුවේ. ඒ කියන්නේ වැහි කාලේ හිටියේ අර වස්වසලා. එතෙන්දි තමයි අර ආයු සංකාර කළේ. අර මාරයට කතාවක් කියන ඒක එතන ඉඳන් බුදුහාමුදුරුව හඳපානාගල හරහා ඇතිලිවැව හරහා ගියා. අර චුන්දකම්මාර පුත්‍රයා හිටියේ ඇතිලිවැවයි හම්බේගමුවේ අතර. අදත් තියෙනවා ඒ තැන විශාල මේ සංකීර්ණයක් හදලා කැලේට බිලිගත්ත. දැන් පාරක් හදලා තියෙනවා. එතන තියෙනවා සියලු ආරාම. ඒ වැඩ හිටිය එතන චුන්දකම්මාර පුත්‍රය හිටිය. එතනින් තමයි අවසානට අර ඌරු හතු දානයක් ගත්තේ. සූකර මද්දේ ඌරු මස් නෙමේ, ඌරු හතු දානයක්. ඌරු හතු කියලා හත්තු අග්‍රියක් තියෙනවා. ඒ දානය අරගෙන එතනින් හම්බෙගමු හරහා අද වේලියෝය කියන එදා තිබුණේ කුක්කුට නදිය වේලියෝයෙන් එකඩ වෙලා එතෙන්දි තමාර යන්න බැරි කියලා බුදුහාමුදුරන්ට සිවුර පෙර බිමාතුරලා ඉඳගත්තු. වතුර හෙව්වේ, වතුර බිව්වේ. ඒ වතුර බීලා ඊට පස්සේ බුදුගලට ගියා. කිසි කන්දක් නැහැ. ඔය බුත්තලී නම් බුදුගලට කිසිම කන්දක් කොටනකවත් නැහැ. තැනිතලා බිම එකම අමාරුතෙන් තමයි ගඟෙන් අර වේලියෝයෙන් එදා කුක්කුට නදියෙන් එතර වීම ගිහිල්ලා බුදුගල ඒ ගල්ලෙනේ පිරිනිවන් පෑ. ඒකයි ගමන මාර්ගය. ඉතින් ඒකට අවුරුද්දක් ගියා. ඉන්දෙන් ගියා නම් දවසකින් යන්න තිබුණා. එහෙම ඉන්දෙන් යන්නෙත් නැහැ, ගියෙත් නැහැ. ඔය කතාවල් අභව්‍යයි. ඔය කතාවල් බෞද්ධ සාහිත්‍යයේ තියෙන වැරදි දේවල්. ඒක බුද්ධ ආගමට ගැලපෙන්නේ මිනිස්සු අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල් බුදුහාමුදුරන්ට ගොනු කළා. ඔයගොල්ලොත් ඒක විශ්වාස කර. ඒකයි
ඔබ වහන්සේට දීර්ඝායු.
පින්වත් අරහතුන් වහන්ස, බොහෝ ග්‍රන්ථාරූඪ මහා යතිවරයන් වහන්සේලා, කියන්නේ ස්වාමින් වහන්සේලා ප්‍රකාශන කරනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අභිධර්මය දෙවියන්ටත්, විනය පිටකය ස්වාමින් වහන්සේලාටත්, සූත්‍ර පිටකය ගිහි ඇත්තන්ටත් දේශනා කළා කියලා. මේ පිළිබඳව යම් අදහසක්
නැහැ. එහෙම කිසිසේත්ම නැහැ. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය නැහැ. මේ බුදුහාමුදුරුව ජීවමාන කාලේ ඔහොම තුනකට බෙදලා තිබුණේ නැහැ. බුදුහාමුදුරුව ඒ අවස්ථාවල ඒ පුද්ගලයන්ට දේශනා කළා. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ උපාලි හාමුදුරුව ප්‍රමුඛ කොටසක් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය පළවෙනි සංගායනාවේදී කළේ අර සූත්‍ර පිටකයේ තිබුණු උපමා කතා, පරිවාර කතා, නොයෙකුත් කතා තිබුණනේ. ඒ කතා සියල්ල ඉවත් කරලා ගැඹුරු ධර්මය විතරක් ප්‍රකරණ පොත් හැටියට වෙනම ගත්තා. ඒවා දෙවියන්ට දේශනා කරපුවා නෙමෙයි. හැබැයි ඒවා තියෙන්නේ ගැඹුරු ධර්මයක්. ඒවට කිව්වේ ප්‍රකරණ පොත්. ඒවා අර උපමා උදාහරණ සියල්ල අයින් කළා. අයින් කළා ගැඹුරු ධර්මය. දැන් විභංග ප්‍රකරණේ එකම උදාහරණයක් උපමාවක් කාගවත් නමක් මොකවන්න. පටිසම්භිදා මග්ග ප්‍රමේත් නැහැ. පဋාණ ප්‍රකරණෙත් නැහැ. ඒවා ප්‍රකරණන්ට. මේ ප්‍රකරණ ගන්ට තමයි එක කොටසක් පස්සේ කාලයක අභිධර්මයේ කරගත්තේ. ඒවා දෙවියන්ට නෙමෙයි මිනිසුන්ට දේශනා කළේ. කොහෙවත් දෙවියන්ට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ. ඔය දේව කියන එක ආවේ දේව ගෝත්‍රයට. දේවයන් වහන්සේලා, දේවීන් වහන්සේලා හිටියා. දේව ගෝත්‍රයක් තිබුණා. ඒ දේව ගෝත්‍රයට දේශනා කරපු දේ අර දේවයන් වහන්සේ කියලා දේව සංයුක්තේ එහෙම තියෙනවා. ඒවා මිනිස්සු. ඇතුව එදා දේව කිව්වේ දේව ගෝත්‍රය. එදා ගෝත්‍ර හතරක් තිබුණේ, දේව ගෝත්‍රය, යක්ෂ ගෝත්‍රය, නාග ගෝත්‍රය, රාක්ෂ කුම්භාණ්ඩ ගෝත්‍රය. මේ ගෝත්‍ර වලින් දේව ගෝත්‍රයට දේශනා කරපු දේ දේවයන් වහන්සේලාට, දේවීන් වහන්සේලාට, ඒ දේව ගෝත්‍රිකයන්ට දේශනා කරපු දේ. දැන් දේවියෙක් ආවේ, දේවතාවෙක් ආපිකෝ, අර දේව ගෝත්‍රයක් කෙනෙක් ආවා. මහරෑ නැතුව මේ වෙන කෙනෙක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි. ඉතින් එහෙම ඒ අයට දේශනා කරපු දේ තමයි ඒ දේව. ඒ අය ටිකක් උගත් මිනිස්සු, ඒ අය ටිකක් ශිල්ප ශාස්ත්‍රය ඉගන්න ගත්ත මිනිස්සු. ඒකින් ඒ අයට ටිකක් උසස් ධර්මයක්, ගැඹුරු ධර්මයක්, අභිධර්මයක් දේශනා. ඒවා දේවයන්ට දේශනා කරපු නෙමෙයි, දේව ගෝත්‍රයේ අර උගත් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්ත අයට දේශනා කරපු නිසා ඒවා අභිධර්මය වුණා. හැබැයි ඒවා මුල් අවුරුදු 250 350 තුළ කිසිසේත් කවුරුවත් අභිධර්මය කියන නමක් පාවිච්චි කළේ නැහැ. ඒවට කිව්වේ ප්‍රකරණ පොත්. එදා බාණකවරු තුන් කොටසකට බෙදුවා සූත්‍ර පිටකය, බාණකවරු, ඒ වගේම විනය පිටකය, ඒ වගේම ප්‍රකරණ පොත් තමයි අභිධර්මය හැටියට බාණකවරු. මේක ඔය ප්‍රකරණ පොත් 11ක් තියෙනවා දැනටත් ත්‍රිපිටකයේ. ඒ ප්‍රකරණ පොත් 11 පස්සේ කාලෙක ටිකක් ගැඹුරුයි. ඒවා උදාහරණ උපමා මොකවත් නැහැ. මේවා අර සංස්කෘත ඉන්දියාවට ගියාම මහා සාංගික නිකායට, මහා සාංගික නිකායේ හිටිය ඔය අස්වගෝස කියන ලෝක ප්‍රූජිත බුද්ධාගමේ පඬිවරයෙක් මහායාන. මේ මහායාන පඬිවරයා අභිධම්ම සමුච්ඡය කියලා පොතක් ලිව්වා. මේ ප්‍රකරණ පොත්වල තියෙන්නේ උගන්නන්න සහ ඉගෙන ගන්න, නිවන් දකින්න නෙමෙයි. මේ ලේඛනයක් හැදුවා, මේක සංඛ්‍යා ලේඛනයක්. ඒක තමයි අද ඔය අභිධර්ම සමුච්ඡය කියලා ලිව්වේ. ඒ අභිධර්ම සමුච්ඡය පස්සේ කාලෙක අභිධර්මාර්ථ සංග්‍රහය කියලා ලිව්වහම අන්න අභිධර්ම පිටකයක් මතුවලා ප්‍රකරණ පොත් යටපත් වුණා. නමුත් තියෙන්නේ ප්‍රකරණ පොත්. ඉතින් ඒක නිසා දෙවියන්ට මිනිසුන්ට කියලා දෙකොටසකට බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. හැබැයි එදා හිටිය ගෝත්‍රවල මේ දේව ගෝත්‍රයට දේශනා කරපු තැයි තමයි ගැඹුරු ධර්මය. නාග ගෝත්‍රයට, යක්ෂ ගෝත්‍රයටත් බුදුහාමුදුරුවෝ දැන් මහියංගණයට ඇහිලා යක්ෂ ගෝත්‍රයට සිරිදේශම දේශනා කළේ. ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ මේ ගෝත්‍ර තුනටම මිනිසුන්ට දේශනා කළා. ඒකයි උනේ.
අරියතුන් වහන්සේ ඊළඟ කාරණාව රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ, ඒ කියන්නේ මහරහතුන් වැඩිමග පොත් ටික ලියපු.
ඔව් රහතුන්නේ.
ඔව් මහරහතුනේ පොත ලියපු.
රහතුන් මිසක් අරහතුන් නෙමෙයිනේ.
ඔව්. මේ ස්වාමින් වහන්සේ දේශනාවක් කරලා මේ දේශනාව මේ ඉන්ටර්නෙට් එකට මුදා හැරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කරණය අතහැරියේ සිව්වනක් පිරිසක ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා කියන එක බොහොම පැහැදිලිව දේශනා කරන. මම පුද්ගලිකව මම මේක පිළිගත්තේ නැහැ. මේ පිළිබඳව යම් අදහසක්
නැහැ. ඒක නෙමෙයි. කාටත් සබ්බේ ධම්මා අනත්තාති, සබ්බේ සංඛාරා අනිච්චාති. හැම කෙනෙකුම මරන. දැන් බුදුහාමුදුරුව තව එක දවසක් හිටියානම් කොච්චර දුක් විඳී, තව මාසයක් හිටියානම් කොච්චර දුක් විඳී. ඒක නිසා බුදුහාමුදුරුවත් ගෙනාපු කර්ම ශක්තියක් තියෙනවා, පුණ්‍ය ශක්තිය, පාප ශක්තිය තියෙනවා. ඒක ඉවරනාට පස්සේ තව තප්පරයක්වත් ජීවත් වෙන්න බෑ. ඒ අනුවයි ආයු අතහැරි. ඒකයි, ඒක ධර්මතාවය, ඒක න්‍යාය ධර්මයක්, ඒක ධම්ම න්‍යාය, ඒක බීජ න්‍යාය. ඒක නිසා ඒකෙන් බැලෙන්න බුදු කෙනෙකුටවත් බෑ. ඉතින් ඒක නිසා මේ සිවණක් පිටසගෙන මොනාකම් වෙන නිසා නෑ. එහෙනම් බුදු කෙනෙක් බුදු වෙන්නේ නෑනේ. අනිපාර බුදුහාමුදුරුව ඔය වෙන විට මුළු සිව්වනක් පිරිසම බොහොම හොඳ පැත්තට හරවලා තිබ්බේ මුළු රටේම. අවුරුදු 45ක් බණ කියලා හොඳම පැත්තට බුදුහාමුදුරුව උපදිනකොට තිබිච්ච තත්ත්වය වගේ සිය ගුණයක් හොඳ කළයි බුදුහාමුදුරුව පිරිනවන් පැ. ඉතින් නොමනා හැසිරීම කොච්චර අඩු වුණාද. ඉතින් ඒක නිසා ඔය අඥානකම, මෝඩකම, නොදන්නාකම මේ බුද්ධ ධර්මය අධර්මයේ කිරීම. ඔය නොදන්නාකම නිසා මම මේ කාලේ හිටිය නිසා මම දන්නවා මොකද උනේ, කොහෙද කළේ, කවුද කළේ. ඒ සියලු දේ දැනගෙනයි මේ කියන්නේ, නොදැන නෙමෙයි. ඉතින් ඒක නිසා
සාදු සාදු
මේක මේ මේක මේ කාගෙන්වත් අහගෙන කියනවා නෙමෙයි. ඒක නිසා මේ සියලු දේ ඒ වෙන විට බුදුහාමුදුරුව පිරිනිවන් පානකොට ඒ රටේ තිබිච්ච තත්වය අර සියලු ආගම් යටපත් වෙලා අර නිගණ්ඨය නැති වුණා. දැන් ලංකාවේ දැන් මිනිස්සු අහනවා එහෙනම් බුදුහාමුදුරුව හිටියනම් ඇයි ලංකාවේ නිගණ්ඨය නැත්තේ අද කියලා. බුදුහාමුදුරුව මේ දේශනා කරා ලැජ්ජා බය අර දුව ධර්මයේ ලැජ්ජා බය තියෙන මිනිස්සු අයින් වුණා. නිගණ්ඨය නැති වුණා. බමුණෝ නැති වුණා. අද බමුණ ඉන්නේ ඉන්දියාවේ. ඉන්දියාවේ මිනිසුන්ට ධර්මයේ දේශනා කළේ නැහනේ. ඒකින්න බමුණත් ඉන්නවා නිගණ්ඨයත් ඉන්නවා තාම ඉන්දියාවේ. හැබැයි ඒ කාලේ ලංකාවෙත් හිටියා අර ගිරිනම් නිගණ්ඨය හිටියා. අර බමුණු ගන් තියෙනවා අදත්. ඒවා තිබුණා. තියෙනවා. ඒවා නම් තියෙනවා ඉතුරු වෙලා ශේෂ නැෂ්ඨ අවශේෂ. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිසා මේ රට යම් ආකාරයකට ඔය වෙන විට යහපත් තත්ත්වයට උඟක් හොඳ යහපත් තත්ත්වයකට අත්තකට හැරුණා. ඊට පස්සේ ආය අවුරුදු 200ක් ගානක් යනකොට ආයි පරිහානියටපත් වුණා. මේ මේක නැවත මිහිඳු හාමුදුරුව ආයි යම් ආකාරයකට මතු කරගත්ත ධර්මයේ නැවත අර වලගම්බා රජුණන්ගේ කාලේ අභිගිරිය ඇවිල්ලා ආය අර මේ ඔය මේ බුද්ධඝෝෂල මහානාමල වගේ අර්ථාන්ත්‍රයානිකයින් වෛතුල්‍යවාදීන් ඇවිල්ලා ආයිසරයක් මේක වෙන පැත්තකට හැරවලා ආයි මහා විහාරයකින් කියලා නැති කළා. ආයි පොළොන්නරු යුගයේ වෙනකොට ආයි නැති වුණා. හොමෝම නැති වුණා. ඒකයි උනේ.
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
ඉතින් කට තිබුණට නිකන් හිතලූ කියන්න හොඳ නැහැ. ඔව් ඒ හාමුදුරුව තමයි කිව්වේ දිව්‍ය ලෝකේ ඉන්නවලු රත්තරන් දිව්‍ය මාළුව දිව්‍ය ආශ්‍රය තව මොකද්ද එහෙනම් ඒක තිරස්චීන කියන වචනේ තේරුම් නොගෙන එහෙනම් තිරස්චීන කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අඩු ගානේ ඒකවත් ඔය වචනේවත් අර්ථයක් දන්නවා නම් ඔය කියන රහතුන් වහන්සේ මැඩිය වගේ ඔය විදිහට මේ බුද්ධ ධර්මයේ විකෘති කරලා විනාශ කළා මේ ධර්මයේ නොමගට යවන්නේ නැහැ මිනිසුන්ව නොමගට යවන්නේ. දැන් මිනිස්සු එක කාලයක් තිබුණා වහ වැටුණා. දැන් කවුරුවත් නැහැ. දැන් කවුරුවත් නැහැ. දැන් යන්න මිනිස්සු නැහැ කවුරුවත්. ඕ ඒක නිසා මිනිසුන්ටම තේරුණා මේකේ මොකක්වත් නැහැ. එකපාරට නිකන් අර ගින්න වගේ ආවා. ආයි නිවිලා ගියා පිච්චිලා ගියා ඉවරයි.
ගරුතර අරහතුන් වහන්සේ දැන් අර සම්මා දිට්ටි වගේ වචන තියෙනකොට ඒතකොට සම්මා කියලා එතනින් හිටසත් තිබිලා සම්මා දිට්ටි කියලා තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ අර සම්මා කියන එක එතන ඒ
එතනත් මා මිදී නිදහස් වීම
ස්වාමීන් වහන්සේ එතන ඒ එතන හිටසක් තියලා නැතු ඒතකොට අල්ම යන්න නේ තියෙන සම් බින්දුවත්
සයන්න. දැන් ඒක තමයි මාගදී භාෂාවේ සද්ද නීති ප්‍රකරණයක් තියෙනවා. මේ අකුරු තිබුණාද දැන් ওই මහත්තයා කල්පනා කරන්නේ අකුරෙන්.
එහෙමයි සර්.
දැන් කල්පනා කරන්න ඕන අකුරු නැති ශබ්ද සංඥාවලි.
එහෙම.
ඒ නිසා සම්මා කියන්නේ වචන හතරක් තුනක්. සං එක වචනයක්, මා එක වචනයක්, දිට්ඨි තව වචනයක්. ඒ වචන තුනම එකතු කරලා කිව්වම සම්මා දිට්ඨි. දැන් අපි කියන්න පුරුදුලා ලියන්න පුරුදු වුණා. දැන් අපි ලියන විදිහට හිතන්න කල්පනා කරා. ඒකයි ඇති. දැන් සමහර මිනිස්සු සයන්න බින්දුව මා කියලා කියනවා. සමහර මිනිස්සු සයන්න අල් මයන්න මා ලියනවා. ඉතින් ඒ ලියන වර ලියන එකේ වරද මිසක් කියවනකොට කොයිකෙත් එකයි. ඒකයි මම කිව්වේ මුලින්ම මේ මාගදී භාෂාවට අකුරු නැත. ශබ්ද සංඥා ඇත. ඉතින් ඒක නිසා ඒ ශබ්ද සංඥා තියෙන ඒකනේ අර ශබ්ද සංඥා නීති ප්‍රකරණයක් තියෙන. මොකද නීති තියෙන්නේ ශබ්ද සංඥා පරිහරණය කිරීම අකුරු
නෙමෙයි. ස්වාමීන් වහන්සේ දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේමත් තියෙනවා පුස්කොළ පොත් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ ලියවිච්ච ඒ වගේත් තියෙන්නේ අර විකෘති වෙච්ච එකක්ද? එහෙම නැත්නම්
ඒවැ යම් යම් පොත් තියෙනවා. මේ අපේ ඉතිහාසය මතු කරන පොත් තියෙනවා. ත්‍රී සිංහලයේ කඩේම් පොත, ජම්බුද්දීප අලංකාරය පොත මේ වගේ පොත් තියෙනවා. කඩේම් පොත් තියෙනවා සිලෝන් රූම් එකේ පෙරාදිණියේ 20ක් 30ක්.
එහෙමයි.
ඒ කඩේම් පොත් වල තියෙන ධර්මයේ නෙමෙයි. මොකද්ද? මේ අතීතේ හෙළ බිමේ මායිම්.
එහෙමයි.
කඩේම් පොත් වල තියෙන්නේ ඒ කාලවල් වල යුගවල් වල හිටිය රජවරුන් සහ ඒ රාජධානි වල මායි කඩින් පොත් තමයි වැඩි තියෙන.
එහෙමයි
සර්. ඉතින් ඒවා ධර්මයේ නෙමෙයි.
එහෙමයි
සර්. ඒවා ඉතිහාසෙ.
එහෙමයි
සර්. හැබැයි ඒවෙන් අපිට ලොකු දෙයක් ගන්න පුළුවන්.
එහෙමයි.
මොකද්ද? ජම්බුද්දීපයේ කඩින් පොත තියෙනවා.
එහෙමයි.
ඒ වගේම ත්‍රිසිංහලේ කඩින් පොත තියෙනවා.
එහෙමයි.
ජම්බුද්දීප අලංකාරය කියලා පොතක් තියෙනවා.
එහෙමයි.
එම් පොතකුත් තියෙනවා.
ඒක මම බැලුවා
සමහරවිට. සිංහල අකුරෙන් ලියලා තියෙන්නේ. ඉන්දියාවේ තිබුණා නම් ජම්බුද්දීපේ ලංකාවේ ලියන්න බෑනේ ජම්බුද්දීප අලංකාර පොත.
එහෙමයි සාරා.
ඈ අරිපාර ජම්බුද්දීපේට මායින් දාලා තියෙනනේ ඔක්කොම.
එහෙමයි සාරා.
අරිපාර ජම්බුද්දීපේ මිනිස්සු දෙසැම්බර් වල ඉඳන් අප්‍රේල් දක්වා මේ රටේ ඉහළම තැන උ මේ සමනල කන්දට වන්දනා කරන්න යනවා කියලාම තියෙනවා. එහෙමම තියෙනවා.
එහෙමයි සාරා. ස්වාමීන් වහන්සේ මේ දැන් ඉස්සෙල්ලා හවු මේ ප්‍රශ්නෙකදී ඔබ වහන්සේ දේශනා කරා මේ මම ඒ කාලේ හිටපු නිසා දන්නවයි කියලා ඔබ වහන්සේ ඒ කාලේ කොයි විදිහට හිටියේ කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඒ කාලේ වැඩි වෙනවා සමහරවිට.
ඔය ඔබ හැමත් ඒ කාලේ ඉන්නේ නැටි. ඒ කාලේ ඒකයි මං කිව්වේ මාත් හිටියා ඒ කාලේ. මාත් ආගත්ත මම බුදුහාමුදුරුව දැක්ක බණත් ඇහුවා මගපලත් ලැබුවා.
එහෙමයි සර්.
ඒකයි උනේ.
යම් කිසි අපි දන්න ප්‍රසිද්ධ නමකින් හරි පෙනී සිටියද කියලා
ඒක ඉතින් ඒකෙන් ඉතින් එච්චර වැඩක් නැහැ. ඒක නිකන් අර පුද්ගල තත්වයට යනවා. නමුත් හිටියා කියලා හිතේ තියාගන්න ඕනේ ඇත.
අවසරයි හඳුනේ මේ විකාල භෝජනම් කියන්නේ.
ආ
විකාල භෝජන
විකල කන ආහාර නේද කියලා දීලා තියෙන්නේ. ඈ ඉස්කෝලේ කියලා දුන්නේ මොකද්ද? දැන් මහාන වෙන ඉස්සෙල්ලා විකල කන ආහාර කියලායි කියලුන. දැන් ආහාර විකල් වෙනවද? හිත විකල් වෙන්නේ. මොකද්ද විකල් වෙන්නේ? හිත. හිතේ අර රස තෘෂ්ණාවක්, රස පිරේතකමක්, රස ආහාර ගැනීමේ කැමැත්තක්, කෑදරකමක්, මජරිකමක් තියෙනවා නම් අන්න විකල් ලූසිත. විකල් ලූසිතෙන් කෑම ගන්නවා නම් උදේට හරි අර පටිසංකායෝනිසෝ මනසිකාරයෙන් ණය නොගෙවා පින් නොදී අර ගියකමන් බෙදාගත්ත බදාගත්ත කෑවා නම් විකල් භෝජනයක්. තේරුණාද? ඒකින්ද ඊට පස්සේ හොඳට තියාගන්න තේරුම් ගන්න ඕනේ දාහනේ පළවෙනි බත් පිඩ කන්න පෙර. දැන් අපි මෙතන හොඳට ආදර්ශයෙන් පෙන්නනවා. මෙතන මේ කියා දෙන තැනක් විතරක් නෙමෙයි. හැමදේම ආදර්ශයෙන්ුත් අපි කරලා පෙන්නනවා. තේරුණාද? ඉතින් ඒක නිසා කිසි කෙනෙකුට මෙතන අපි අර මේ ඒ සියලු දෙනාට ඒ දාණය දුන්න ඒකට සහභාගී වෙච්ච සියලු දෙනාටත් ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන යපෙන සියලු දෙනාටත් පින් දීලා අර බෙදාගත්තට පස්සේ බෙදමු දෙය අපි විකල් ඌසිතකින් නෙමේ පිරිසිදු ඌසිතකින් රස තෘෂ්ණාවක් ආසාවක් නැතුව කෑදරකමක් මජරිකමක් නැතුව ආහාර ගන්නවා නම් ඒක විකාල භෝජනා පටිවිරතෝ හොත්.
ගරු අරහතුන් වහන්සේ ඔබ වහන්සේගේ ලොකු පොතේ තිබුණා ස්වාමීන් වහන්සේ විඥානය කින් තොරව බලාපොරොත්තුවක්වත් බලාපොරොත්තුවකින් තොරව විඥානයක්වත් පැවතිය නොහැකි
කියලා. ඔව් නැහැ. ඒක ඇත්ත. විඥානය තමයි බලාපොරොත්තු තමයි විඥානය.
ඒ අනුව ස්වාමීන් වහන්සේ අරහත් වුණාට පස්සේ බලාපොරොත්තු කිසිවක් නැති වෙනවද?
නැහැ. ජීවත් වීමේ බලාපොරොත්තුවක් නැහැ. උපාදානය කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුව කියන්නේ අර පැවැත්ම ඉස්සරහට පවත්වාගෙන යන
අනිත්‍යයට උදව් කිරීම, අනිත්‍යව මුදවාලි වීම බලාපොරොත්තුව.
ඔව් විඥානයක් නෑ ඒ වෙලාව වෙනකොට. ඉතින් ඒකින්ද බලාපොරොත්තුවක් නෑ. දැන් තියෙන්නේ ප්‍රඥාව.
එහෙමයි.
ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ. පඤ්ඤාපනායි දැන්. ඒ කාලේ විඥාපනායි.
ඒතර අර අනුකම්පාසිතින් තමයි අනිත්‍යයට
උදව්. අනික් ලෝකයට අනුකම්පාසිතින් ලෝකයට යහපතක් කරන්න පුළුවන් උපරිම වෙලාව දක්වා ඒක බලාපොරොත්තුවක් නෙමෙයි. ඒක සේවයක්. යහපතක් කරුණා මුදිතා උපේක්ඛා.
මේ භාග්‍යතුන් වහන්සේ මේ මම අහලා තියෙනවා මේ ඔය සමන් දෙවියන්ගේ සහෝදරියක් මාහිනි කියලා මේ රජ කෙනෙක් හිටියයි මයංගනේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ මාහිනි කියන මේ තනත්තියගේ අංගණයට තමයි වැඩියේ. ඒ වෙලාවේ තමයි ඔය සමන් ලක්සමන කියලා සමන කියන එක්කෙනා ඒ ගිහිල්ලා සෝතාපට්ටි සෝවාන් ඵලයේ ලැබුවේ කියලා. ඒකේ යම් කිසි සත්‍යතාවයක්
තියෙනවා. ඔව් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. බුදුහාමුදුරන්ගෙන් දෙප්ලුම් පාරක් හම්බුණා. දැන් බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරෝ මහියංගනේට දෙවෙනි වර වැඩි යහමත් බුදුහාමුදුරන්ගෙන් කේසු ධාතු ඉල්ලගෙන මහියංගනේ තමන්ගේ රටේ කෙරවලේ මහියංගන දක්වාම කුරු රට තිබුණා. මේ චෛත්‍යයක් හදලා ඊට පස්සේ 16 වෙනි වසරේදී බුදුහාමුදුරුව තමන්ගේ රටට වඩම්මගෙන ඇවිල්ලා වෙනම ගුහාවක් වස්වසන්න තැනක් හදා දුන්නා. ඒක දිවා ගුහාව. දිවා ගුහාව કૃතිමව හැදුව ගුහාවක්. තේරුණාද? පිහිටි ස්වාභාවික ගුහා තියෙනවා දෙපැත්තෙම. දිවා ගුහාව કૃතිම ගුහාවක්. හරියට දිවා ගුහාව මෙතන මෙහෙම බැලුවාම හරියට ඉස්සරහා පේන්නේ සමාන්තරව සිරිපාද කන්ද. සිරිපතුල පිහිට වූ කන්ද. එතන පහළ බට තොට නාන්න බෑපු තොට. ඉතින් ඒක නිසා තව හුඟක් ආශ්චර්ය සිදුවීම් තියෙනවා මෙතන. මේ ජීවිත කාලයේදීම මම ඒ දවස්වල රත්නපුරේ ආනන්ද මෛත්‍රී සංඝරාජ විහාරේ ඉන්නකොට ගියා. ඒව ගැන කියලා තියෙනවා මේ ඉස්සර. එතන පුදුම දේවල් සිද්ධ වුණා. මම එක්තරා දවසක තව පිරිසක් එක්ක ගියේ, තව කීප දෙනෙක්. එදා හිතාගන්න බැරි විස්මිත දේවල් එතන සිද්ධ වුණා. ඉතින් ඒව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ, වැඩක් නැහැ. ඒවා නිකන් මේ සාහිත්‍ය. නමුත් ඒවා අදටත් දන්නා පුද්ගලයෝ ඉන්නවා, ගිය පුද්ගලයෝ ඉන්නවා.
ඔව් එන්න. මේ එතකොට භාග්‍යතුන් වහන්ස තවත් මම ඔය සිරිපාඩවී ඉන්නකොට මේ ඇහැල කණුව කියලා තැනක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ ඔය ඇහැල කණුවට වැඩිය එක්දා මඩුවක් කළා වැඩ හිටියයි කියලා මේ තියෙනවා. මේ එක්දා මඩුවක් ඔය ඇහැල කණුව ළඟ.
ඔව් දැන් ඔය එනකොට දැන් ඔය රජගහනුවරින් නම් එනකොට ඔය හරිය ඔය පාරෙන් තමයි ආවේ ඔය බටතොටලෙනට. ඔය දැන් එදා කිව්වේ බටතොටලෙන පස්සේ තමයි මේක දිවා ගුහාව. එදා කිව්වේ බටතොටලෙන. දැන් ඒක දිවා ගුහා වුණා. දිවා ගුහා වුණේ මේකේ මේ තිරිවාන ගලක් කැඩුවේ.
එහෙයි.
සුදු ගල.
එහෙයි.
මේ සුදු ගල කැඩුවාම සුදු ගඩ කඩලා තමයි ගුහාව හැදුවේ.
එහෙයි.
එතකොට අර තිරිවාන ගල් දිලිසෙනවා රැටක් දවල් වගේ. ඒක නිසා මේකට පස්සේ කාලෙක නමක් දැම්මා දිවා ගුහා.
ඒ මට හැබැයි හුඟක් පොඩි කාලේ ඔය විස්තර ටිකක් මේ ඔය සියලුම ස්ථානවල මේ මතකයට ආවා මේ ඒ කාලේ හුඟක් දුරට. ඉතින් මේ හුඟක් දුරට මගට පොඩි කාලෙම ඔය මේ සියලුම ස්ථානවල පිළිබඳව මේ සිතට මේ පහළුණා. සිතට සිතුවිලි එන්න පටන් ගත්තා.
ඔව් ඒ වෙනවා ඉතින්. ඒ අතීත යම්ම අතීතේ ඉන්න ඇති ඔය දැන් වල මතක සටහන් තියෙන.
ඒ ඒ ඒ සුපත් වේවා.
ගෞරවනීය අරහතුන් වහන්සේ ප්‍රශ්න කීපයක් ඔබ වහන්සේගෙන් අහලා දැනගන්නටයි සූදානම. එක ප්‍රශ්නයක් නම් මට විතරක් ඇති එකක් නෙවෙයි. ඒ අර ඔබ වහන්සේ අපට දෙවියන්ට පින් දෙන වෙලාවේ අංජලි විකරණය කරන්න නැතුව ඇඟිලි භාගයට නවලා පින් දෙන්න කියලා කිව්වනේ. ඒ වගේම මියගේ ඥාතීන්ට පින් දෙනකොටත්
එයාටත් එවන්. මෙහෙමයි, අපි මියගේ ඥාතීන්ට පින් දෙනකොට දැන් එයා පරදත් උපජීවීන් තමයි පින් ගන්න. භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ රූපී බ්‍රහ්මයන්ට පින් ගන්න පුළුවන්. එයා පින් දෙනකොටයි ඇඟිලි නමල. දැන් මියගේ අය අපි හිටමුකෝ ළමයෙක් වෙම ඔයාගේ අම්මා හරි තාත්තා හරි මිය පරලෝ ගිහිලා දැන් අද දරුවේ. එයාට අපිට පින් දුන්නට අපි පින් දෙන්න ඕන, එයාට ගන්න බෑ. එයාට පින් වලින් වැඩක් නැහැ. ඇයි එයාට පින්කම් කරගන්න පුළුවන් කුසල් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපි හරකෙක් වෙලා ඉපදුනා නම් කවුරු හරි හරකට පින් දුන්නත් වැඩක් නැහැ. ඒ හරකට පින් ගන්න බෑ. අපි දෙන පින්ෙන් දැන් වෙනස් කරගන්න බෑ එයාට. හැබැයි අර පරදත් වූ ජීවීන්ට අපි දෙන පින්ෙන් විනාඩි ගානක් පැය ගානක් දවස් ගානක් තුල ඒ තත්ත්වය වෙනස් කරගෙන මිදෙන්න පුළුවන්. ඒකයි වෙනස.
හොඳයි ඊළඟට මේ ඔබ වහන්සේගේ CD තැටියක් අපි නිවසට ගෙනිච්චාට පස්සේ නිවසේදී මේ රූපවාහිනියට හරි එීම දාලා අහන වෙලාවේ මේ දෙවි දේවතාවුන්ට අර ආරාධනා කරනවනේ දෙවියන්ට. ඒ වෙලාවට දෙවියෝ එතේ ඒ ස්ථානවලට වඩිනවද කියලා.
ඒක දැන් මෙහෙමයි. CD තැටියක් මේවා කරනකොට ඒක එන්නේ නැහැ.
එහෙමයි.
ඒක මේ යන්ත්‍රයකින්නේ. දැන් මේ ජීවමානව ජීවීව අපි අර සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා කියනකොට ඒක ඒ සියලු දෙවියන්ට ආරාධනා කරනකොට ඒක ඉවර වෙනකොට දෙවියෝ සිය දහස් ගාණක් ඇවිල්ලා.
එහෙමයි.
නමුත් අර CD තටියක් මේව කරනකොට එහෙම දෙවියෝ එහෙම එන්නේ නැහැ. එතෙන්දි මිනිසුන්ට සුතමේ ඥානය ලැබෙනවා, පරතෝ ഘോഷික ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. ඒකයි වෙනස. ඉතින් ඒක නිසා දැන් මේ පරතෝ ഘോഷික ප්‍රත්‍ය ලැබූ අයට ඒ CD තැටියක් අහලා සුතං සුසුතං බහුසුතං සුතදර වෙන්න පුළුවන්. ඒක මිනිසුන්ට ඒක ගැළපෙනවා. ඒ මිනිසු නිර්වාණය කළ හැදුව යන්ත්‍ර සූත්‍ර වලින් මේ අර ජීවමාන ස්වභාවික කටහඬින් කරන දේශනාව වගේ පරතෝ ഘോഷික ප්‍රත්‍යක් ලැබෙන්නේ නැහැ. හැබැයි සුතමේ ඥානය ලැබෙනවා. මේක දෙකක්. අර පරතෝ ഘോഷික ප්‍රත්‍යයි උපකාර වෙන්නේ නිවන් දකින්න මගපල ලබන්න උපකාර වෙන්නේ පරතෝ ഘോഷික ප්‍රත්‍ය. සුතමේ ඥානය ලැබීම ඒ අහගත්තදී නවත නවත අහලා අර සුතං සුසුතං බහුසුතං සුතදර විචිතා පරිචිතා කරන්න පුළුවන්. හොඳයි. ඒක ගැළපෙනවා. ඉතින් ඒක නිසා ඒක අහන එක වරදක් නෙමෙයි. නමුත් එතෙන්දී අර දෙවිදේවතාවුන්ට ආරාධනයක් කරන එක ඒක කෘතිමයි.
හොඳයි. ඊළඟ ප්‍රශ්නය නාගදීපය දැන් පවතින ස්ථානය නොව
මයි නාගදීප 10ක් විතර තියෙනවා.
එහෙමයි.
දැන් මාතර පැත්තේ කට්ටිය ඉන්නවා නම් විමන නා ඔටුන්න නා කුලුගමුව තියෙනවද නැද්ද?
තියෙනවා.
ඔක්කොම ඔවා නා මහනාගපුර මේ නා වින්න නයිනතිව් ඔක්කොම නාග ගෝත්‍රිකයන්ගේ රට මැදක් තිබුණා, මූද වටෙත් තිබුණා. නාග ගෝත්‍රිකයන්ගේ රාජධානි පොඩි පොඩි නාගර කියන්නේ ඒ ඔය නාවිකයෝ එහෙම නැත්නම් මූදු ගියාය වෙලෙන්දෝ. ඒ කාලේ වෙලෙන්දෝ හිටියේ. වෙලෙන්දෝ සහ මූදු රස්සාවල් කරපු අය ඔක්කොම නාග ගෝත්‍රිකයෝ. රස්සාව අනුයි ගෝත්‍ර ගියේ. තේරුණාද? ඔය යකඩ වැඩ කරපු ආරක්ෂක වැඩ කරපු අය තමයි යක්ෂ රාත්‍ර මහිද්දිකා
කියන්නේ.
ඒ වගේම මේ ඉගැන්නුව ශිල්ප ශාස්ත්‍ර කරපු අය දේව ගෝත්‍රය. ඔය ගොවිතැන් කරපු අය දේව ගෝත්‍රික. උයන් වතු ඇව්වා ශිල්ප ශාස්ත්‍රී ගැන්නවා මේ වගේ දේවල් කරපු අය දේව ගෝත්‍රිකයෝ. අර වෙළඳාම් කරපු නාග නාවිකයෝ ඒ වගේ අය නාග ගෝත්‍රිකයෝ. ඒ වගේම මහිද්දිකා දේවා නාග මහිද්දිකා කිව්වේ ඒකයි. ඒකයි කුම්බාණ්ඩත් මේ රක්ෂණේ. දැන් කුම්බාණ්ඩේ හිටියේ වානි තිබිච්ච කලවාන රක්වාන වගේ තැන්වල. වානන තිබුණේ, වානි කියන්නේ යකඩ. ඉතින් ඒ කාලෙත් යකඩ තිබිලා තියෙනවා. යකඩ වැඩ කරලා තියෙනවා. ඒකයි කුම්බාණ්ඩ යක්ෂ කිව්වේ. මේක ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒගොල්ලන් ගැන චිත්‍රය ලියලා ගාථා දෙකක් තුනක් ලියලා තියෙනවා. කුම්බාණ්ඩ ගෝත්‍රිකයන්ගේ රස්සාව මොකද්ද, එයාගේ ඇතුණීම් මොකද්ද, එයාගේ කෑම මොනවද, ඔක්කොම තියෙනවා. ආටානාටිය සූත්‍රය ඉතා පුදුම වැදගත් සූත්‍රයක්. හරි ලස්සන චිත්‍රයක් තියෙනවා. ඒ කාලේ හිටිය හතර ගෝත්‍රිකයන්ගේ වැඩ. හිටිය පැති ප්‍රදේශ රස්සාවල් ගෙවල් දොරවල් සියලු දේ තියෙනවා.
හොඳම ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
අවසරයි ගෞරවනීය ආරාතන වහන්ස, කීර්ති සූත්‍රයට අනුව බුද්ධ දේශනය මිනිසුන්ගේ ප්‍රඥාව එවැගේම මේ සුගතිය සඳහා දේශනා කළ බව පැහැදිලි. එතකොට මේ පිරිකර ගැන ඔබ වහන්සේ පිරිකර, අපි දැන් ධර්ම දේශනාවක් අවසානයේදී පිරිකර පූජා කිරීම,
ඒක සම්පූර්ණ බුදුහාමුදුරුවෝ මේ ධර්මාසනයේ ඉඳන් පිරිකරක් බාර ගැනීම පිළිගැනීම වැරදි. පිරිකර බාර ගන්න තැනක් තියෙනවා. කොහෙද? දාන්ශාලාව කියන්නේ පිරිකර බාර ගන්න. තේරුණාද? යම් කිසි කෙනෙකුට පිරිකරක් දෙන, දැන් ඔය මහත්තයා දැකලා තියෙනවද මෙතන මම දවස් 7ක් හිටියා පිරිකරක් බාරගත්තද? කවුරු හරි දුන්නද?
නැහැ සමහරු.
ඈ? නමුත් අර දානශාලාවේදී දාන පිළිගන්නවා. ඒ පිරිකර. සිව්පසෙම පිරිකර පිළිගන්නන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව පිරිකර පිළිගන්නන්න පුළුවන්. තැනක් තියෙනවා. දැන් මෙතන මේ ධර්මාසනයේදී පිරිකරක් දුන්නොත් ඒක පගාවක් වෙනවා. මොකද්ද ඒක? පගාවක්. ඔව්. ඒක මේ වැරදි දෙයක්. ඉතින් ඒක නිසා දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඉඳ තිනවා ඔය අපි හිතමු මරණ ගෙදරක දාන ගෙදරකදී ධර්මාසනයෙන් බැහැලා ඊට පස්සේ ගිලම්පස දෙන වෙලාවට, ඒ ගිලම්පස පූජා කරන වෙලාවට පිරිකර පූජා කළ හැකි. ධර්මාසනයේ ඉඳලා ගන්න එක වැරදි. ඒක පගාවක් වගේ වෙනවා. ඒක ණය වෙනවා. ඉතින් ඒක නිසා මේ කින්ති සූත්‍රයේ පැහැදිලිව මේවා විග්‍රහ කරලා තියෙනවා.
එහෙසම්.
ධර්ම දේශනාවක් කළා ඒ සඳහා. ඒ ධර්ම දේශනාව කිරීම වෙනුවෙන් අර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය හෝ යම් ප්‍රතිලාභයක් මුදලක් ගන්න එක දෙන එක දෙකම වැරදි.
එහෙසම්. මගේ දෙවෙනි ගැටලුව ස්වාමීනි, දැන් නොදැන හෝ නොදැනීමෙන් යමෙක් දානයකදී මත්ස්‍ය මාංශ පිළියන්නේ හොත් එහෙන් පවස්තිද්ද වෙනවද? ඒක පිළියන්නේ
මෙහෙමයි. දැන් බුදුහාමුදුරන්ටත් ඕන තරම් මිනිස්සු මස්මාළු පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ දැන් පිණ්ඩපාත වැඩගෙන වැඩම කරගෙන යනකොට ඔය මස්මාළු විතරක් කිව්ව වැඩි ගෙවල් වල ඒ කාලෙත් මස් මරලා ජීවත් වූ මිනිස්සු හිටියා. ගෙදර තියෙන එකම උයන දේ මොකද්ද? මස් මොනහරි. එතකොට බොහොම සදහසිතින් බුදුහාමුදුරන්ට ඒ තමන්ගේ ගෙදර හැදුව මස් වලින් ටිකක් පාත්‍රයට පූජා කළා. බුදුහාමුදුරුවෝ නෑ නෑ මං ඔය වලඳන්නේ නෑ කියලා කිව්වේ නෑ. අර දායකයා එහෙම වුණා මොකද වෙන්නේ? අර දායකයා සදහසිතින් කරගන්න ආපු පින්කම වැළකිනවා. ඒක නිසා කිසි වෙලාවක බුදුහාමුදුරුවෝ ඒකයි පාත්‍රයක් පාවිච්චි කළේ. ඒ පාත්‍රයට බෙදුවා පූජා කළා. හැබැයි බුදුහාමුදුරුවෝ වළඳනකොට අර කිසිම මස් මාළුවක් වැළඳුවේ නෑ. වැළඳු බව කොහෙවත් කියලා නෑ. පිරිගන්නූ බව, පූජා කළ බව ඕන තරම් කියලා. මේක පටලවාගෙන තමයි අද ඔය මිනිස්සු වැරදියට
කියන්නේ.
ඉතින් ඒක නිසා තමන්ගේ කැමැත්තෙන් සමහරට ඔය චතුස්කෝටික මාංශ තිබුණ එදත් අදත් ඒවා බුදුහාමුදුරන්ට හෝ හාමුදුරු නමකට පූජා කරන්න පුළුවන්. ඒක වරදක් නෑ සදාචිතින් තියෙනවනම්. හැබැයි අර මේ ධම්මානුධම්ම පටිපදාවේ ඇතිරෙන අර පරම මෛත්‍රිය ඇති අර සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන සබ්බ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ තියෙන කෙනෙකුට මේ අනුන්ගේ මාංශයක් මස් මාළු කන්න වළඳන්න බෑ හිතකින්. ඉතින් ඒක නිසා ඒක තියෙනවා පාත්‍රයට බැදුවා. ඒක පැත්තකට කළා. මස් මාළු නොවන දේ වමනක් වැළඳුවා. ඒක වරදක් නෑ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කළා.
පැහැදිලි තමයි. වාසෙන් දීග්‍රහස්.
ගරුණීය රහතන් වහන්සේ, මේ මාගේ පැන්නේ මේ අපේ ගෙදරකට මේ මගපල් ලැබපු ආන්දනමක් අඩමනගනේ ධර්ම දේශනා කරනකොට අර දෙවියන්ට ආරාධනා කරනවානේ. ඒ වෙලාවටත් දෙවිය වඩිනවද?
වඩිනවා. කොහෙ ගියත් බණ නම් කියන්නේ වඩිනවා, බහ නම් කියන්නේ නැහැ. බහ බහ කියන තැන් වලට දෙවිය එක වචනයක් දෙකක් කතා කරනකොට දන්නවා කියන්නේ බහද බණද කියලා. බහ ආන්න දෙවිය වෙන්නේ නැහැ. ආවත් එවලෙම යනවා යන්නේ. බණ කියනවා නම් දෙවිය අහගෙන තේරුණා. අර අර සමන්තා චක්කවාලේසු කියනකොට දෙවියෝ එන්න ඉඩ තියෙනවා. පටන් ගන්නකොටම දෙවියන්ට තේරෙනවා මේ කියන්නේ බහ කියලා යනවා යන්න. හැබැයි බණ කියනවා නම් බණ කියන්නේ බව නසනදී. බහ කියන්නේ බව හදනදී. බව හදන දේ අහන්න දෙවියෝ දන් දෙවියෝ ඉන්නේ නැහැ. දෙවියෝ දන්නවා හරියටම මේ බව නසන දේද කියන්නේ බව හදන දේ. බව හදන දේ දෙවියෝ අහන්න කැමතිත් නැහැ ඉන්නේ.
ඒකවත් එක පැන තියෙන මේ කට්ටිය කීප දෙනෙක් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ බුහන්දී බුදුහාඳුරු හිටපු කාලේ වැඩනිසි හිටිය නිසා බුදුහාඳුරන්ගේ රූප මේ ආකාරය තියෙනවා.
ඔය නම් බුදුහාමුදුරන්ගේ රූපේ නෙමෙයි, ඔය මහා ජෛන මහා වීරතුමාගේ රූපේ. බුදුහාමුදුරුක පිළිමයක් හදන්න එපා කියලා අර වක්කලී හාමුදුරන්ට කිව්වා. මේ රූපේ දිහා බලාගෙන මේ රූපේට එපා කියලා. ඒක නිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා අවුරුදු 700ක් යනකම් කොහෙවත් බුදුහාමුදුරන්ගේ පිළිමයක් තිබුණේ නැහැ. එතකොට මිනිස්සු දැකම මිනිස්සුද ඔය පිළිම හැදුවේ නෑ. මේක ඔය ජෛනාගමේ අර ඇත්ත වශයෙන් ජෛනාගමෙත් නෙමෙයි ඉන්දියාවේදී පිළිම හැදුවේ, ලංකාවේදී හැදුනේ නෑ මුල් වරට. දැන් බුදු පිළිම ඉතිහාසය ගැන පොත් පැහැදිලි වෙලා තියෙනවා. දැන් ග්‍රීක පාලනයක් තිබුණේ ඉන්දියාවේ බුදුහාමුදුරුව ඉන්නකොට. පර්ෂියන් පාලනය තිබ්බේ සයිරස් කියන රජවරු පරම්පරාවක් පර්ෂියාවෙන් රජ වුණේ. සයිරස් පරම්පරාවෙන් ග්‍රීක රජවරු ගහලා යුද්ධ කරලා ඉන්දියාව අල්ලගත්තා. ඉන්දියාවේ ඊට පස්සේ ධර්මාශෝක රජුරු එනකන් තිබුණේ ග්‍රීක පාලනය. ඒ ග්‍රීක පාලනය යටතේ ග්‍රීකයෝ ඇදහුවා ඇපලෝ දෙවියා කියලා දෙවියෙක්ගේ මේ දෙවියෙක්ව ඇදහුවේ. ඒ ඇපලෝ දෙවියන්ගේ පිළිම මේ ග්‍රීක පාලනය යටතේ ඉන්දියාවේ තැන් තැන්වල ග්‍රීක පාලනය තිබුණු තැන්වල හැදුවා. ඒ ඇපලෝ දෙවියන්ට හොඳට හැට්ට අන්දලා අද ඔය මේ අසපුවල තියෙන බුද්ධරාජ මාලිගාවල අන්නේ වගේ හැට්ට අන්දලා මාලවලු දාලා කොණ්ඩ තියලා තිත තියලා ඒවා තිබුණේ. ඒවා තමයි ඔය අද තියෙන්නේ. ඒවා ඇපලෝ දෙවියන්ගේ පිළිම. ඒ ඇපලෝ දෙවියන් අර ග්‍රීකයෝ අදහනකොට දැන් මේ මහායානිකයෝ ඉන්දියාවේ කල්පනා කළා මොකද අපිත් පිළිමයක් හදලා වැන්දොත් කියලා. හැබැයි මහායානිකයන්ට බුදුහාමුදුරුවෝ යන්න බැරි වුණා. අර මුනිවරු හිටියා ජෛන මුනිවරු. ඒක නිසා ජෛන මුනිවරුගේ පින්තූරයක් හදලා පිළිමයක්. ඒක නිසා මතුරා මිතිලා පිළිමවල බුද්ධ මේ ලක්ෂණ නැහැ. හැබැයි ලංකාවට එනකොට මහමෙවුනාවේ තියෙන සමාධි පිළිමය ඊට වඩා ලංකාවේ මිනිස්සු වෙනස් විදියට බුද්ධ පිළිම වගේ ලංකාවට එනකොට ඔය තොළුවිල අවුකන මහමෙවුනාවේ ඒ පිළිමවල අර සමාධි පිළිමවල යම් ලක්ෂණ ඇති කරගත්. හැබැයි ඔය බුදුහාමුදුරුව දැක්ක කිසි කෙනෙක් ඔය පිළිම හදලා නැහැ. ඔය ඒ මිනිස්සු හාමුදුරුව ඒ කාලේ හිටියනේ, හාමුදුරුව ඒ කාලෙත් මහාන බමුණු. ඒ හාමුදුරුවන්ගේ පිළිම හැටියට තමයි හැදුවේ හදලා. දැන් ඊට පස්සේ ඒ කාලේ තිබුණා මේ රියන් ක්‍රමයක්. සිංහල හෙළ රටේ රියන පාවිච්චි කළේ. රියන් දෙකක් තිබුණා. එකක් මිටිරියන, එකක් වඩු රියන. මිටිරියන කියන්නේ මෙන්න මෙහෙම අත තිබ්බහම මෙන්න මිටිරියන. වඩුරියන කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්. එතකොට මිටිරියන් බුදුහාමුදුරුව 18ක් උසයි. මිටිරියන් ටික තියෙන අඟල් 4යි. බුදුහාමුදුරුව මිටිරියන් 18ක් උසයි. ඒගොම 18 රියන් බුදුහාමුදුරුව තමයි හැදුවේ. දැන් අද උනේ මොකද? වඩුරියන් 18ක්
මිටිරියන් 18 ගත්තා.
ගත්තා. ඒක නිසා මේ සිංහල මිනිස්සු අර මිටිරියනයි වඩුරියනයි පටලවා ගත්තා. පටලවාගෙන පස්සේ කාලෙක මිටිරියන් වෙනුවට වඩුරියන් 18ක අවුගන බුදු පිළිමේ එහෙම හැදුවා. පොළොන්නරුවේ බුදු පිළිමේ ඒ කාලේ වෙනකොට ඕක පටලවාගෙන තිබුණා. ඒකයි උනේ.
අවසරයි ස්වාමීන් වහන්සේ.
දැන් 88 රියනුත් හදනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා මේ කාල සීමාවේ වස්සමාදන් වෙලා ඉන්න කාල සීමාව ඇතැම් පන්සල් වලින් කඩෙන් සිවුරු මහන රෙද්දක් ගෙනල්ලා මේ රෙද්ද ගෙවල් ගයක් ගයක් පාසා අරගෙන යනවා දවස ගානේ. මේ කටින චීවරයක් නොවේ. මේ පිළිබඳව
වැඩිය කතා කරන්න හොඳ නැති කාලයක්. මිනිසුන්ගේ හිත දූෂණය වෙනවා, ද්වේෂයක් ඇති වෙන්නේ. ඒකින්ද කතා නොකර ඉන්න එක වඩාත් උචිතයි. ඒක නිසා අපි අර මේ කටින පින්කම් නැති කාලේක ඔක් කතා කරා නම් ටිකක් ප්‍රශ්නෙට කියන්න තිබුණා. දැන් කාලේ කියන්න හොඳ නැහැ. මොකද මිනිස්සු අඩුගානේ අර භක්තියෙන් හරි කරන දේවල් වල මෙන්නක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද ඒක කියන්න හොඳ නැහැ. මේක තවත් දැනගදිත් මේ ගිය මාසෙත් ඇහුවා, එතෙන්දිත් මං කිව්වේ නැහැ.
අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, පිරිතකට අපි ස්වාමීන් වහන්සේලා වැඩමවන්න ආරාධනා කළාම රුපියල් 2000ක් දෙන්න මේ පිරිකර වශයෙන් ඉගෙන ගන්න හාමුදුරුවෝ ඉන්නවා, ඒක නිසා කියලා මේක සුදුසුද?
ඒක ඉතින් පගාවට තමයි කියවන්නේ නේද? අර බුදුහාමුදුරුවෝ කිව්වනේ මොකද්ද? චීවර පිණ්ඩපාත සේනාසන ඉති බවාබව. ඒකම නේ ඔය කියන්නේ. ඉතින් ඒක නිසා ඒක පිරිකරක් කියන්නේ යහපත් චේතනාවෙන් නම් රුපියල් 2000ක් නොදුන්නත් නැති මිනිහෙකුට නම් එහෙනම් කියන්නේ. රුපියල් 2000ක් දෙන්න නැති මිනිහෙකුට එක්කෙනෙකුට 2000යි 19ක් විතර එනවනේ. 20000ක් විතර දෙන්න ඕනේ. එතකොට දුප්පත් මිනිහෙකුට කියව ගන්න බෑ. ඈ හරිද? ඈ ඔව් 12 ආවොත් 24000ක් දෙන්න. ඔය මහත්යයි ගානන්. අඩු ගන්න 1000ක් දුන්නත් 12000ක් දෙන්න ඕනේ. අර දුප්පත් මිනිහට ඕක දෙන්න බැරි නම් පිටසක් කියව ගන්න බෑ. ඉතින් හරිද? වැරදිනේ. ඉතින් ඒක නිසා මේවා ධර්මයේ නෙමෙයි, මේවා බුද්ධ ධර්මයේ නෙමෙයි, මේවා ආගම.
අද පිරිතක් කියව ගන්න විදිහක් නැහැ ස්වාමීන් වහන්ස. මේ ආකාරයට කියනකොට ඉතින් අන්න ඒකයි මම මේ ප්‍රශ්නේ.
මොකටද පිරිත් කියවා කියවා ඉන්නේ? ඈ ඔක තියෙන්නේ කියවා කියවා ඉන්න දෙයක් නෙමෙයි. දැන් ඔය කියවා කියවා ඉඳීම පුරුද්ද තමයි අද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. දැන් අර වහරකාමුදුරන්ගේ ගෝලියෝ ටිකක් ඉන්නවා. මේ අර වහරකාමුදුරෝ කියා දුන්න ටික තමයි අද භාවනා කියලා අර පුද්ගලයෝ කර කර කියවා කියවා ඉන්නේ. ඒක ඒවා අර පිරිත් කියවනවට වඩා දැන් වෙනස් වාක්‍ය ටිකක් කියවලා කියවලා නිවන් දකින්න හදනවා. කියවා කියවා ඉඳීමක් නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. වාසේ යාසේ මනනම් භාවයට අබ්බා. භාවිතයට ගන්න. භාවිතයට ගන්නවා කියන්නේ කියවා කියවා ඉන්න එක නෙමෙයි. මං ගිරිමානන්ද සූත්‍රයේ පෙන්නවා පැහැදිලිව කොහොමද භාවිතයට ගන්න කියලා. ආනපාන සති සමාධියේ පිහිටන්න අවශ්‍ය විදියට භාවයට අබ්බංච භාවිතම් පහත අබ්බංච පහිනා දෙකම කරන්න ඕන. ඒකයි ඔය සියලු සූත්‍ර ධර්මවල පිරිත්වල කියලා තියෙන්නේ. ඒ මිසක් සජ්ජායනා කර කර මෙනෙහි කර කර ඉඳීම නෙමෙයි කරන්න ඕන. අනුපස්සනා වැඩීම, අනුස්සති වැඩීම. ඒක කරනවා නම් නිවන කියවා කියවා ඉන්නවා නම් එතන නිවන නැහැ. දැන් වාරකාමුදුරුව බොහොම හොඳ වාක්‍ය ටිකක් හදලා ගෝලයන්ට ලියලා දුන්නා. මටත් මාත් ඒව ඉගෙන ගත්තා. මමත් ඒව නැහැ කියන්නේ නැහැ. මාත්‍යය ඉගෙන ගත්තා. හැබැයි මට තේරුණා මේවා කියවා කියවා ඉඳීමෙන් නිවනක් නැහැ. මේක ආනපාන නෙමෙයි. වර්ගම්දුරු බොහොම හොඳ දේවල් කියා දුන්නා කිව්වා. හැබැයි ප්‍රායෝගිකව කළේ නැහැ එකක්ක. කරන හැටි කියා දුන්නා. ඒකයි අඩුපාඩුව. ඒකයි වරද. එනිසා වර්ගම්දුරු යම් ධර්මයක් මතු කළා. නමුත් දැන් අර කළේ වැරදි වැඩමයි. කරපු සියලු දේ ඔය හාල්ලට පූජා, තිර පූජා, හඳුන් කූරු පූජා, බේත් පූජා, ඒ පූජා මේ පූජාමයි කළේ. ගිය මිනිස්සු දන්නවා. ඒවා දහම නෙමෙයි. ඒවා අර ආමිස පූජා. පූජා ඔක්කොම ආමිස පූජා. ඒ වර්ධි.
ස්වාමීනි,
තව එක ප්‍රශ්නයක්
අවසරයි. මේක ටිකක් මේ දානේට අදාළ ප්‍රශ්නයක්. මේක නොදනුවත්කම නිසාම යන්නේ මේ පිළිබඳව දැනගන්න. ඒකට හේතුව බොහෝ දෙනෙක් මේක අහලත් තියෙනවා මගෙන් අපි දන්නේ නැති නිසා උත්තර දී ගන්නත් බැරි වෙලා තියෙනවා උත්තර දීමින් වැළකිලි ඉඳලා තියෙනවා දන්නේ නැහැ කියලා. හැබැයි මේ කාරණේ බුදුන් වහන්සේගේ දවස සිදුච්ච සිද්ධියක් කියලා යම් මතකයක් තියෙනවා. පුංචි කාලේ ධර්ම දේශනාවක් අහන්න ගිහිල්ලා අහගත්ත යමක් පුංචක් තියෙනවා. ඒ ටික තමයි ස්වාමීනි බුදුන් වහන්සේගේ දවසේදී එක්තරා උපාසිකාවකට දානයක් දෙන්න සිත් ඇවිල්ලා එතුමිය ටිකක් මාංශ හොයලා තියෙනවා. ඊට පස්සේ මාංශ හොයාගන්න බැරි වෙලා මේ මම දන්න කතාව. ඊට පස්සේ එතුමිය කලවෙන් කොටසක් කපලා දානයක් පිළියෙල කරා කියලා අහලා තියෙනවා. ඒකේ සත්‍යතාවය
එහෙම සාහිත්‍ය කතාවක් තියෙනවා කොහේ හරි.
එහෙමයි.
ඈ
එහෙමයි.
ඔව් එහෙම සාහිත්‍ය කතාවක් තියෙනවා.
එහෙමයි.
ඒක අර මිනිස්සුන්ගේ භක්තිය මුලක් භක්තිය වැඩවන්න
එහෙමයි
මේ බුදුහාමුදුරන්ට මස් දෙනක මේවා කරන්න ඔප්පු කරන්න කරපු වැඩ.
එහෙමයි.
ඒක නිසා ඔවා පස්සේ කාලෙක සාහිත්‍යයට එකතු වුණා.
එහෙමයි.
ටික ටික.
එහෙමයි.
ඉතින් ඒක නිසා දැන් බුදුහාමුදුරෝ කොයි වෙලාවකවත් මස් වැළඳුවේ නැන්නම්.
එහෙමයි.
මස් බාර ගත්තට
ඉතින්
අර දායිකාව එහෙම ගමන්ගේ කලවෙන් මස් කපලා දුන්නයි කියලා වැඩක් වෙනවයි. එහෙම එකක් කරන්න බුදුහාමුදුරෝ කීයටවත් කාටවත් ඉඩ දෙන්නේ.
එහෙමයි. එහෙමයි. අනිතික ඒක විය හැක්කක් නෙමෙයි.
ඇත්තක් නෙමෙයි විය හැක්කක් නෙමෙයි. ඔය විය හැකි දෙයක්
නෙමෙයි.
දැන් බැරි වෙලාවත් ඒ මස් කලවේ මස්චි කපලා නම් ඒක හේතු වාලේ ජීවිත කාලයට හොඳ කර හැකි.
එහෙමයි.
ඈ
නමුත් මේක මේ බොහෝ වෙලාවට
මේ වෙලාව මේ වගේ දේවල් සාහිත්‍යයේ මිනිසුන්ගේ අර භක්තිය වඩවන්න මේ වගේ දේවල් බෞද්ධ සාහිත්‍යයේ ඔයගේ දේවල් අතුල් කරලා තියෙනවා.
ඒ කියන්නේ ලබා ගැනීම සඳහා උපක්‍රමයක්.
උපක්‍රමයක්.
එහෙමයි.
මේක මේ දඹදෙනි හෝ පොළොන්නරු යුගයේදී ඇති වූ වෙනස්කමක් ඔය.
එහෙමයි.
ත්‍රිපිටකයේ ඔයගේ වෙනස්කම් කරලා තියෙනවා.
එහෙමයි.
ඒකයි කලේ. ඔය විසුද්ධි මාර්ගය ආවට පස්සේ ඔයගේ දේවල් වෙනස්කම් කරා.
අතුල් වුණා. එහෙමයි. එහෙමයි.
ඒකයි වෙලා තියෙන්නේ නැතුව කීයටවත් බුද්ධ ධර්මයේ නෙමෙයි. ඒවා නිවනට මඟ නෙමෙයි. ඒවා යහපතක් නෑ. Tamanටත් යහපතක් නෑ. අනුන්ටත් යහපතක් නෑ.
එහෙමයි. එහෙමයි.
ඉතින් ඒක නිසා ඔය ධර්මයේ නෙමෙයි.
එහෙමයි.
ඔය ධර්මයේ.
එහෙමයි.
හොඳයි.
හොඳයි.
එහෙමනම් අදට දැන් මේ දානමේ පින් මේ ධර්ම දේශනාව අවසానයි. අදවස ගිලම්පස පූජාව කලගෙඩිහේනේ සිට පැමිණි ලසිකා සඳමාලි රාජපක්ෂ මහත්මිය සහ ඒ පවුලේ සියලු දෙනා විසින් මේ අද හවස ගිලම්පස පූජාව කරන්නට යෙදෙනවා මේ සිවණක් පිටස. ඉතින් ඒ ලසිකා සඳමාලි රාජපක්ෂ ඒ දායිකාවගේ නමින් මිය පරලෝගිය සියලු දෙනාටත් ඒ දායිකාවටත් පින් අනුමෝදන් කළා. නයින් මිදී නිදහස් වෙලා ඒ සියලු දෙනාටම පින් පවරලා ඒ දානමය පින්කමට සහභාගි වෙන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුතුව ඒ ගිලම්පස ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපි මේ අනුන් දෙන දානයක් භාවිතා කරනකොට පරිහරණය කරනකොට පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ ණය නොවි ණයෙන් මිදි නිදහස් වෙලා අර දායකයා හෝ දායිකාවගෙත් ඒ අයගේ නමින් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා තුන් සිට පහදාගෙන ඒ දානය භාවිතා කිරීම. එතකොට ණය වෙන්නේ ණයෙන් මිදි නිදහස්. ඉතින් ඒ සඳහා මේ පින්වතුන්ට මේ ධර්මඥානය උපකාර වේ. දැන් පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා දන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්ප සබ්බේ භූතානු තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්ප සබ්බේ සත්තානු තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ මාමේ බාල සමා සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය.